ගරු නිමල්ලා සමඟතුම ඔබතුමාට විනාඩි 14ක් වෙන් කර තිබෙනවා.
ගරු මුලසුන බවන මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අධිසිනීතිය දීර්ඝ කිරීමේ විවාදයේදී මම දන්න අපිට අමතක කරන්න බැරි සිද්ධිය තමා පාස්කු ප්‍රහාරය අප්‍රේල් මාස 21 වෙනිදා. විශේෂයෙන් එම ප්‍රහාරයේ සිද්ධ වෙලා අදට මාස 3ක් එහෙම නැත්නම් දින 100ක් ගත වෙලා තියෙනවා. හැබැයි ඒ දින 100 කාලය තුල නැවත ඇරී බලද්දී අපිට ඉතාමත් පෑදිලිව පේන දේ තමා මේ ප්‍රහාරයේ පාස්කු ප්‍රහාරයේ මිලිච්ච ප්‍රහාරය නවත්ත ගන්න තිබ්බ ප්‍රහාරයක් කියන එක. ඒ ප්‍රහාරය නවත්වා ගැනීමට කටයුතු නොකළ බව, මේ ආණ්ඩුව කටයුතු නොකළ බව මේ රටේ අද ජීවත් වෙන මිලියන 20කට වඩා ජනතාව මං හිතන්නේ සක්සුදක්සේ ඒ ජනතාවට පැහැදිලි වෙලා තියෙනවා. මේ ප්‍රහාරය වළක්ව ගන්න තිබ්බ එකක් වළක්ව ගත්තේ නැහැ කියන එක. ඒ වගේ ලෝකයේ ඉන්න සියලුම බුද්ධිංශත් තේරුම් අරන් තියෙනවා මේ රටේ මේ ප්‍රහාරය පිළිබඳව වළක්වා ගන්න තියෙද්දි වළක්වා ගන්න අවස්ථාව කටයුතු කළේ නැහැ කියන එක. විශේෂයෙන් මෙම ප්‍රහාරයේ වගකීම මේ දින 100ක් ගියාට පස්සේ අපි පෑදිලෙම රජයට ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ මේ රටේ ජනතාව. මොකද මේ ප්‍රහාරයේ පිළිබඳව මේ ප්‍රහාරය එල්ල කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රහාරයේ පිළිබඳව ඒ පුද්ගලයා ඒ පුද්ගලයාගේ නම, ලිපිනය, දුරකථන අංකය, විශාල විස්තර, විශාල ප්‍රමාණයක් ලැබුණා. හැබැයි මේ ආණ්ඩුව ඒ කිසි දෙයක් පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා තමයි ඒ ප්‍රහාරයෙන් කතෝලික ජනතාව 289කට වඩා මිය ගිහිල්ලා 500කට වඩා තුවාල ලැබුවේ. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මේ ආණ්ඩුවෙම වගකීමෙන් මිදෙන්න කරන දේවල් මොකද්ද? ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරුන්ගෙන් සැදුනලා තේරින් කාරක සභාවක් මගින් අසාර්ථක උත්සාහයක් යෙදෙනවා. ඒ ආණ්ඩුව විසින් බාරගත යුතු ඒ වගකීම වෙනත් අයට පැවරීම සඳහා බෝලේ එයාට මෙයාට පාස් කරන්න බලනවා. මේ තේරින් කාරක සභාවේ තියෙන ප්‍රධානම සුවිශේෂී ලක්ෂණය තමයි මේ තේරින් කාරක සභාවේ ඉන්න ආණ්ඩු පක්ෂේ පක්ෂවලට තමයි මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉස්සලා ඒ ප්‍රහාරය වළක්ව ගත්තේ නැහැ කියලා. දැන් අපි ගත්තොත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ අලින්ද සහෝදරයා ඉන්නවා. දැන් බලන්න මේ සාරාණ ඇතුළු කණ්ඩායමේ මරාගෙන බැරණ ඒ ත්‍රස්තවාදීන් වැඩිම පිරිසක් හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ දෙන්නේ තමයි මරාගෙන මැරුණේ. එතුමාගේ පියා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයා. හැබැයි එතුමා අර තේරින් කාරක සභාවේ මුල ඉඳලා අනෙක් අයගෙන් ප්‍රශ්න අහනවා මේ පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරුව ගියයි කියලා. මර පරීක්ෂණය කරනවා, අධිකරණ ක්‍රියාවලිය කරනවා. මම හිතන්නේ ඉතාම මම හිතන්නේ මිනිස්සුන්ට නිකන් වීලු සපේනවා මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා තමයි අද කාඩිනල් උන්නාන්සේ කිව්වා අද එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේ යන මේ කොමිෂන් ගැන එහෙම නැත්නම් තේරින් කාරක සභාව ගැන කිසිම විශ්වාසයක් කතෝලික ජනතාවට නැහැ කියලා. කතෝලික ජනතාවේ ප්‍රධාන නායකයා අති උතුම් කාඩිනල් මැල්කම් ඉම්පානෝ කියනවා නම් මේ ආණ්ඩුව මොකද්ද මේ කරන්නේ? ආණ්ඩුව තමන්ගේ වැරදිවා ගන්න, තමන් වෙච්ච ඒ වෙච්ච අපහසුතාවය මගහරවා ගන්න තේරින් කාරක සභාව පත් කළා තියෙනවා. එක වෙලාවේ මරාගෙන මැරණු පක්ෂයේ එක්කෙනෙක්ම දාලා දින. අනිත් පැත්තෙන් හැමදාමත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ ඉන්න කණ්ඩායම් ටික ප්‍රභාකරන් හිටියානම් අද සුමන්තිර මන්තුමා තේරින් කාරක සභාවේ ඉන්න එක දැකලා සුමන්තිර මන්තුමාට විතරක් නෙමෙයි TN එකේ මන්ත්‍රීවරුන්ට එක දිගට පෝලිං ගස්සලා වෙඩි තියන ඔළුවට ප්‍රභාකරන්. ඇයි මොකද මඩකලපේ සියොන් දේවස්ථානේ මිනිස්සු කීදා මැරුණද? ඒ වෙනුවෙන් කතා කරනවද නේ? අහිංසක ළමයි වැඩිම මැරුණේ පොඩි ළමයි මඩකලප සියොන් දේවස්ථානේ දෙමළ ද්‍රවිඩ ජනතාව. කොච්චිකඩේ පල්ලියට ද්‍රවිඩ පූජාව යද්දී එල්ල වුණේ. හැබැයි TN එකේ මන්ත්‍රීවරු කතා කරන්නේ නැහැ ගැන. ඒ නිසා තමයි මම කිව්වේ ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයා හිටියානම් ඒ දෙමළ ජනතාවට උතුරු නැගින්න කරන දෙමළ ජනතාවට කරන අසාධාරණයට මේ TN එකේ මන්ත්‍රීවරු එක දිගට පෝලිං ගසලා උළුවට වෙඩි තියලා දානවා. මම ප්‍රභාකරන් නැති එක හොඳයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ කුරු ත්‍රස්තවාදී ඒ ත්‍රස්තවාදයේ නැති කිරීම පිළිබඳව මේ TN එකේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා තමයි දැන් සාමයෙන් සමාදානයෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මෙච්චර ද්‍රවිඩ ජනතාව මම එදත් කිව්වා. ද්‍රවිඩ ජනතාව විශේෂයෙන් මුලා කරගෙන අද මම දැක්කා සමහර මන්ත්‍රීවරු කතා කරන්නේ TN එකේ මන්ත්‍රීවරු සමහර අය කතා කරන්නේ මහින්ද රාජපක්ෂ කාලේ මොකුත් කළා නැහැ වගේ. අපි මේ රටේ යුද්ධය අවසන් කරලා මේ රටට සාමය දුන්නේ නිසා තමයි අද බියෙන් සැකෙන්තරෝ ජීවත් වෙන්නේ. ඒම රට තමයි දැන් ආපහු විනාශ කළේ මේ ආණ්ඩුව. ඒම අවුරුදු 10ක් බියෙන් සැකෙන්තරෝ ඉඳපු අය තමයි අද මේ රට නැවත ආපහු ඒ තත්ත්වයට පත් කරලා තින්නේ. ඒ නිසා මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට මේ තේරීම් කාරක සභාවේ කතෝලික වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉටු කරන්න බෑ. මොකද කතෝලිකයෝ මැරුවේ තමුන්ගේ සමාජිකයෝ. ඒ නිසා මේ පිළිබඳව අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා මුලින්ම. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණ තුල ඉඳගෙන ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැති, රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැති, මැරුණු ජනතාවට සාධාරණයක් ගැන කතා කරන්නේ නැති ඒ TN එකේ මන්ත්‍රීවරුන්ටත් අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරන්න ඕනේ. ඒක මේක තුල ඉන්න අනෙක් අය විශේෂයෙන් සදාචාරාත්මක මුස්ලිම් අන්තවාදී මුස්ලිම් අය ඒ ප්‍රහාරය එල්ල කරපු නිසා මුස්ලිම් ඇමතිවරයෙක් එක්ක ඉන්නේ එක සදාචාරයක් නෑ. මොකද්ද තියෙන සදාචාරය? සදාචාරය තියෙනවද නෑ? අරණන් අයින් වෙන්න ඕනේ. ඉතින් මේ ආණ්ඩුවට ඊතවත් තේරින් කාරක සභාවක් දාගෙන ඉතනවා මේ ජනතාව මූලා කරන්න පුළුවන් කියලා. ජනතාව මූලා කරන්න බෑ කියන එක ඊටමත් පෑදිලිව මේ සභාවේ ගරු සභාවේ මම කියන්න ඕනේ. ඒකම අපි මේක එක්සත් ජාතික පක්ෂය විසින් වලක්ව ගන්න තිබ්බ එකක් වලක්ව ගත්තේ නැහැ කියන්නේ ඇයි? කර්මෝ කාරණා එක්ක අපි කියන්නේ විශේෂයෙන් 2014 දී පොලිස් විශේෂ කාර්යංශය තිබ්බා ඒ කාලේ. මේ විශේෂයෙන් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් ඒක රාසිය වෙනවා කියලා දැනගෙන ඒක ආපු ගමන් අවෝසි කළා. ඊට පස්සේ බුද්ධි නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරු කළා. ඊට පස්සේ බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඉතින් මම මේ අපේ ආරක්ෂක ඇමතුමත් ඉන්නවා. ඒ නිසා මම මේ කියනේ බොරු නම් ඔබතුමා කියන්න බොරු කියලා. මේ ආරක්ෂක පොලිස් ස්පෙෂල් බ්‍රාන්ච් එක අවශ්‍ය කළා මේ ආණ්ඩු ආපු ගමන්. ඉතින් බුද්ධි නිලධාරීන් එයාට මෙයාට දැම්මා. ඉතින් අත්අඩංගුවට ගත්තා. විවිධ හිංසා කළා. ඊට පස්සේ විශේෂයෙන් පොලිස් ප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් තිබ්බා මේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානය පිළිබඳව කතා කරන්න ඒ කමිටුවත් අවශ්‍ය කළා. ඒක පිළිබඳව ඉලංගකෝන් මන්තුමා තේරින් කාරක ඉලංගකෝන් ඉටපු පොලිස් ප්‍රතිතුමා තේරින් කාරක සභාවේ කිව්වා. ඊට පස්සේ තමුන්නාන්සලා බලන්න විජේදාස රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ කිව්වා 2016 දී IS එක්ක ගිහිල්ලා ඒ පුහුණුව සිරියාවට ගිහිල්ලා පුහුණුව ලැබපු ඒ පවුල් අතර 32ක් ඉන්නවා කියලා. මේකේ ඉන්න අය ඇව්වා මේ බේසෙවේ කිමුල්ලු දකින්නවාද කියලා. මේ සමහර මන්ත්‍රීවරු ඒවා කතා කළා. ජියාඩ් නැහැ කිව්වා ඒ කාලේ. අද ඇවිල්ලා වෙන දේවල් කතා කරනවා. ඒවා අමතක කරලා. ඒ නිසා තමයි මම කියන්නේ මේකේ වාක්‍යෙම එක්සත් ජාතික පක්ෂේ ගන්න ඕනේ. විශේෂයෙන් 2015 16 17 වර්ෂවල මේ ත්‍රස්තවාදී අන්තවාදී මුස්ලිම් සංවිධානයේ පිළිබඳව බොදුබල සංවිධානය අදාළ සියලු මාංශවලට දැනුවත් කළා. උලමා සංවිධානය දැනුවත් කළා. තාත්තංගුඩි පල්ලියේ පූජකතුමා දැනුවත් කළා. විජේදාස ගරු මන්ත්‍රීතුමා දැනුවත් කළා. හැබැයි ආණ්ඩුව සත පාකට මේක ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුවේ බලධාරීන් සත පාකට මේක ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ සිද්ධ වෙනා 2016 මානැල්ල දිගන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලන් අනෙක් අය අත්අඩංගුවට ගත්තේ නැහැ. 2019 ජනවාරි 16 වනාතවිල්ලේ සිද්ධියේදී හරියට පරීක්ෂණය නොකිරීම නිසා විශාල බෝම ප්‍රමාණයක් කැපදෙන්න බෑ. අපදුනා සමහර අයට. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ තේරින් කාරක සභාවක් අටවගෙන ඒ තේරින් කාරක සභාව අරා තමුන්නාන්සලා නිදොස් වෙන්න වෙනවා නම් ඒ නිදොස් වීම වෙන්නේ ජනතාවගෙන්. මොකද ජනතාව දන්න සත්‍ය තමුන්නාන්සලාට වසන් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ කාඩ්නීම් පානෝ කිව්වේ විශේෂයෙන් නීතිපති. දැන් පෞගේ කාලේ අපි දැක්කා තේරින් කාරක සභාවේදී නීතිපති දෙපාර්තමේන්තුව 2017 සිට මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිස්සබ්දව සිටිය ඇති බව පාර්ලිමේන්තු තේරින් කාරක සභාවේ එළියුණා. විශේෂයෙන් අධිනීතිඥ මලික් අසිස් මහතා එතුමා ගාව ෆයිල් එක අවුරුදු දෙකක් තියාගෙන හිටියා. පාස්කු ප්‍රවාහයේ වලක්ව ගන්න තිබ්බා කියන එක එතුමා පිළිගත්තා. ඉන්දියානු ආණ්ඩුව මේ පිළිබඳව කී පාරක් මේ ආණ්ඩුවට දැනුම් දුන්නද? 4 මාසේ 10 වෙනිදා දැනුම් දුන්නා. 11 වෙනිදා දැනුම් දුන්නා. 14 වෙනිදා දැනුම් දුන්නා. 20 වෙනිදා දැනුම් දුන්නා. 21 වෙනිදා දැනුම් දුන්නා. 21 වෙනිදා පෑම් පෑට දැනුම් දුන්නා. හැබැයි මේ ආණ්ඩුව කතෝලික ජනතාව මැරගන් හිටියා. මරණකම් හිටියා මේ ආණ්ඩුව. කතෝලික ජනතාව 289ක් මරන්න බැරි මේ ආණ්ඩුව. ඒ නිසා මේ ආණ්ඩුවට ඒ වකිමෙන් මිදෙන්න බෑ. අපි දන්නවා 2015ට ඉස්සෙල්ලා කටුනායක ඉස්රාමයට ප්‍රශ්නේදී එක ඒ තරුණයෙක් මැරුණම මේ UMPA විපක්ෂයේ ඉන්න එදා කෑ මොර දුන්නා තාමත් කෑ මොර දෙනවා රාජපක්ෂ කාලේ තමයි මෙයා උනේ කියලා. හැබැයි අපේ කාලේ අපි දුක තුනක් වුණා කියලා දැන් 300ක් අමුවමයේ මැරුවා. 300ක් 300ක් අමුවමයේ මරලා අද මරපු පාපෙන් බේරෙන්න අද දාලා තිනා බොරු තේරින්කාරක සභාව. මේ තේරින්කාරක සභාව කතෝලික ජනතාව පිළිගන්නේ නැහැ. මේ ශ්‍රී ලංකාවේ ඉන්න කිසිම ජනතාවක් පිළිගන්නේ නැහැ මේ තේරින්කාරක සභාව. එනිසා නිකං කරන අනෙක් කොමිෂන් වගේ වැඩක් නැති ඒවා මේවා. එනිසා මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අපේ කාර්ණී විපාන කිව්වා කොන්දක් නැහැ කියන එක. ඒක පුදුමයක් නෙමෙයි. කොන්දක් තියනවා ආණ්ඩුවට. කොන්දක් තියනවා නම් ආණ්ඩුවට මේ ප්‍රහාරය එල්ලෙනවා කියලා කී පාරක් කී දෙනෙක් කිව්වද? තීන්දුව ගත්තද? කොන්දක් නැහැ තමයි මේ ආණ්ඩුවට. කොන්දක් තියනවා නම් ඊට වඩා කටයුතු කරන්න එපා.
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක් තිබෙනවා.
විනාඩි 14ක් තිබ්බ කරු මන්ත්‍රීතුමා.
ඔව්.
ඒව කරන්න එපා ඔබතුමා.
නෑ නෑ හරියටම වෙලාව ඔබතුමාට කියලා තියෙනවා.
ඒ නිසා විශේෂයෙන් මම කියන්න ඕනේ මිනිස්සු තුවාල වෙලා අසාධ්‍ය ලෙස රෝද පුටුවල සීමා වෙලා ඉද්දී නිසි පරීක්ෂණයක් කළ වරදකරුවන් අඳුරගෙන අධිග්‍රහණ ඉදපත් නොකර තියෙද්දිත් උන්වහන්සේ ජනතාව වෙනුවෙන් කටපියාගෙන ඉන්න බෑ. මොකද අද වෙද්දී අධිකරණයට කිසිම කෙනෙක් ඉදිරිපත් කළා නෑ ත්‍රස්තවාදී කියලා. මේ අධිසි නීති පනත දීර්ඝ වුණ නැත්තම් මේ අල්ලලා දින අය ඔක්කොම නිදාස් වෙනවා. ඇයි එක නඩුවක්වත් බී රිපෝට් එක නෝදාලා නෑ. ඒ නිසා තමයි කාඩිනී නීපානු කියන්නේ. පාණීපානු කියන්නේ ජනතාවගේ දුක. එතුමා කටුපිටියේ ජනතාව අම්මෙන්න ගියාම ජනතාව අඬනවා, දොඩනවා, අපිට යුක්තිය ඉල්ලනවා, අපිට මුදල් එපා කියනවා, අපිට වන්දි එපා කියනවා, අපිට වන්දි දීලා අපේ කතෝලික ජනතාව රවට්ටන්න එන්න හදන්න එපා තමුන් ආන්සලා. එනිසා තමයි කාඩිනීපානු කිව්වේ මේ ආණ්ඩුවට කොන්ද නැහැ කියන එක. එනිසා මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉඳලා කියනවා මේ ආණ්ඩුවට කොන්ද නැහැ තමයි. එහෙම නැත්නම් කොන්ද තිබ්බනම් මේ 300ක් මැරකන් ඉන්නේ නැහැ. කොන්ද තිබ්බනම් එනිසා ඉතමත් පෑදිලිව කියන්න ඕනේ කතෝලික ජනතාව රවට්ටන්න ඇදුවොත් මං හිතන්නේ තමුන්නාන්සාට ඉදිරියේදී විශේෂයෙන් ඒ පිළිබඳව පාඩමක් ඉගෙන ගන්න ලැබෙයි. ඒක මං අවසන් කරන්න විශේෂයෙන් මං දැක්කා මහ බැංකුවේ අධිපතිතුමායි මුල්‍ය අධ්‍යක්ෂකතුමායි ඇවිල්ලා කිව්වා මේ තේරින් කරසවට මොකද්ද කිව්වේ? විනිමය පාලන පනත 2017 ගෙනලා අවෝසි කළා මුදල් විසුන්දිකරණය පිළිබඳව පරීක්ෂණය කරන්න බෑ කියලා. ඒ කියන්නේ උන්ඩියල් සල්ලි අරියත් ඔර සල්ලි ත්‍රස්තවාදීන්ට ආවත් පරීක්ෂණය කරන්න බෑ කියලා. ඒ නිසා තමයි ආජෙන්ටිනාවේ තිබ්බ සමුළුවේදී ශ්‍රී ලංකාව විශේෂයෙන් අලු ලැයිස්තුවට ඇතුළත් කළේ. ඒ නිසා එදා තමුන්පත් කරපු ඒ මහ බැංකුවේ අධිපතිතුමාම කිව්වා ඇවිල්ලා ශ්‍රී ලංකාව මුල්‍ය විසුන්දිකරණයට ත්‍රස්තවාදයේ පිළිබඳව ගැටළු සාගත රටක් බව අඳුනගෙන තියෙනවා. කවුද අඳුනගෙන තියෙන්නේ? ජාත්‍යන්තර කාර්ය සාධක බලකාය. මේ ආණ්ඩුවට දීලා තියෙන සාධික තමයි මේවා. මේ ආණ්ඩුවට ලබා දීලා තියෙන සාධක. නිසා මම අවසාන වශයෙන් කියන්නේ ඔය තේරින් කාර්ක සභාව එහෙම නැත්නම් කොමිෂන් නැත්නම් කමිටු දාලා වැඩක් නැහැ. කාර්ණීම හිමිපානවද පෑදලිය කිව්වා සුවාදීන පරීක්ෂණ මණ්ඩලයක් තියලා මේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න කියලා ගරු මේ ආණ්ඩුව සහ විපක්ෂේ නියෝජන කරන සියලු දෙනාට එතුමා ආයාචනය කළා. නිසා මමත් මේ පාර්ලිමේන්තු ඉඳලා මේ ආණ්ඩු පක්ෂේ ඉන්න අයටත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් සියලු දෙනාට කියනවා මේ නිකන් බොරු කොමිෂන් බොරු තේරින් කරසා වැඩක් නැහැ. සුවාදීන පරීක්ෂණයක් කළා අපක්ෂපාතී පුද්ගලයෝ දාලා මේ පරීක්ෂණය කරන්න කියලා කියා සිටින්න මන්නේ නැහැ.
ඔබතුමාට ස්තුතියි ගරුව මහින්දානන්ද අලුත්ගමක මැතිතුමා. ඔබතුමාට විනාඩි 15ක් තිබෙනවා.
මුලසනේ සභාපතිතුමනි, අද දිනේ හදිසි නීති විවාදය තුන්වෙනි වරටත් දීර්ඝකරණ අවස්ථාව. අපිට මතකයි අප්‍රේල් මාසේ 21 වෙනිදා මෙරටේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය. මේ ප්‍රහාරය සිදු වෙලා අද වෙනකොට මාස 3ක් දවස් 10ක් වෙනවා ගරු සභාපතිතුමනි. මේ වෙනකොට රජය තුන්වෙනි වරටත් හදිසි නීති දීර්ඝ කරනවා. අපි දන්නවා මේ හදිසි නීතිය දීර්ඝ කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න, ඒ වගේම ඔවුන්ව රඳවා තියාගන්න, ඒ වගේම ඔවුන්ට විරුද්ධව අවශ්‍ය කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ හදිසි නීතිය ආණ්ඩුව දීර්ඝ කරන්නේ. ඒ වගේම මේ මගින් ත්‍රිවිධ හමුදාවට බලය ලැබෙනවා. මේ ත්‍රස්තවාදීන්ට කටයුතු කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න එහෙම නැත්නම් හදිසි නීතිය නැතුව මේ කිසිවක් කරගන්න බෑ. ඒ නිසා තමයි ආණ්ඩුව දිගින් දිගටම මේ හදිසි නීතිය දාන්න කටයුතු කරන්නේ. දැන් අපේ ප්‍රශ්නය උලස්සනේ සභාපතිතුමනි ද හදිසි නීතිය මේ වෙනකොට මාස 3ක් ගෙනෙලා මේ සිද්ධිය සිද්ධ වෙලා හදිසි නීතිය මාස 3ක් මේ රටේ ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව මේ හදිසි නීතිය උපයෝගී කරගනිමින් මේ ත්‍රස්තවාදීන් මර්ධනය කරන්න එහෙම නැත්නම් කොහොම අත්අඩංගුවට ගන්න එහෙම නැත්නම් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවෙන්න වග බලා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරාද කියන ප්‍රශ්නාර්ථය අපි සතුව තියෙනවා. දැන් ඔබතුමාට කියන්න ඕනේ මේ සිද්ධියත් එක්කම මේ රටේ අවධානයට යොමු වෙච්ච කාරණා කිහිපයක් තිබුණා අපි දැක්කා. ඉන්න එකක් තමයි අපි දැක්කා ආරක්ෂක අධීක්ෂණ කාර්ක සභාවේ මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් ගියා. ඔබතුමත් ඉන්නවා මම විශ්වාස කරනවා. සභාපතිතුමනි මේ අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳව. දැන් මේ අධ්‍යාපන ක්‍රමයේ ගත්තාම මේ මදර්සා පාසල් පිළිබඳව මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ යටතේ පවතිනවා. ඒ පිළිබඳ යම් යම් ප්‍රශ්න තියෙන නිසා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මේ සියල්ල පවරාගෙන කටයුතු කරන්න කියලා දීර්ඝ සාකච්ඡාවක් තිබුණා. හැබැයි දැන් අද වෙනකොට මාස 3ක් වෙනවා සභාපතිතුමනි ආණ්ඩුවට හැකියාව ලැබුණාද මේ කටයුතු කරන්න? නෑ. ආණ්ඩුවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා ඒ සම්බන්ධ කටයුතු. ඊළඟට බුර්කාව පැලඳවීම පිළිබඳව. ද බුර්කාව පිළිබඳ දීර්ඝ කතිකාවක් මේ රටේ තිබුණා. දැන් මේක පිළිබඳ විවිධ සාකච්ඡා කරා. හැබැයි ඒවට අවශ්‍ය අනපනත් ගෙනාවද? නෑ. ඊළඟට අපි දැක්කා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ තේරීම් කාරක සභාවට ඇවිල්ලා කිව්වා මේ විදේශ මුදල් විවිධ පුද්ගලයන් අතර ඇවිල්ලා තිනවා මේ 2015න් පස්සේ මහා පරිමාණ. දැන් එතෙන්දී ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමාලගේම පක්ෂේ මන්ත්‍රීවරේ. බිලියන 3.5ක් මේ රටට ආපු එක පිළිබඳ මහ බැංකු අන්තපුතුමාගේ. එතුමා කියනවා ඒව ගැන හොයලා බලන්න අපේ රටේ නීතියක් නැහැ. දැන් එතුමා කියනවා 2017 මේ ආණ්ඩුවාවට පස්සේ ඉදිරිපත් කරපු විනිමය පනතෙන් ඒ සියල්ල අවලංගු වෙලා. ඕන කෙනෙකුට හොරසල්ලි ගේන්න පුළුවන්. ඕන කෙනෙකුට කළු සල්ලි ගේන්න පුළුවන්. ඕන කෙනෙකුට සල්ලි වල මේ රට දෙකට කරන්න පුළුවන් බෝම්බ පත්තු කරන්න පුළුවන්. ඒ නීතිය මේ ආණ්ඩුව වෙනස් කරා කියලා. මහා බැංකු අධිපතිතුමා කියනවා. දැන් මුලසනේ සභාපතිතුමනි ඔබතුමාලා විනිමය පනත සංශෝධනය කරාද? අපි අහනවා ආණ්ඩුවෙන් අවුරුදු 3ක් ගියා. තමුනාස්සලා දැන් හරි විනිමය පනත සංශෝධනය කරාද? නෑ. ඊළඟට තමුනාස්සලා කිව්වා මේ කාර්ක සභාවේ සාකච්ඡා කරා මේ වෙබ්සයිට්ස් ගැන. සිංහලෙන් කියන්නේ මේ වෙබ් අඩවි පිළිබඳව. දැන් මේ ජාතිවාදී අවශ්‍යන වෙබ් අඩවි තහනම් කිරීමට අවශ්‍ය නීති පනත් ගිය. දැන් තමුනාස්සලා ගෙනාවද ඒවා? නෑ. තමුනාස්සලා ගෙනාවේ නෑ. ඒ කියන්නේ තමුනාස්සලා හදිසි නීතිය පාවිච්චි කරලා මාස 3ක් මේ රටේ මොනවද කරේ තමුනාස්සලා? අපිට කියන්න තමුනාස්සලා මේ හදිසි නීතිය නැවත මෙවැනි ත්‍රස්තවාදී කටයුත්තක්. දැන් මේ සිද්ධිය පිළිබඳ කාටවත් ගැලවෙන්න බෑ. මේක ආණ්ඩුව දැනුවත් සිද්ධ වෙච්ච දෙයක්. මේකට අගමැති ජනාධිපතිතුමා වග කියන්න ඕනේ. මේකට ගැලවෙන්න බෑ. මේකට පොලිස්පති වග කියන්න ඕනේ. මේකට ආරක්ෂක ලේකම් වග කියන්න ඕනේ. දැන් තමුන්නාසලා තේරින් කාර්ක සභාවක් දාලා මාස 3ක් තමුන්නාසලාට පුළුවන් වුණාද? මාස 3ක් තේරින් කාර්ක සභාවේ තාම රෙදි ගලනවා. එක්කෙනෙක් ඇවිල්ලා රෙදි ගලවලා යනවා අනිත් එක්කෙනා රෙදි හොදනවා. එක්කෙනෙක්ගේ රෙදි හොදනවා එක්කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් එක්කලා රෙදි ගලවලා යනවා. තේරින් කාර්ක සභාව. තේරින් කාර්ක සභාවක් දේශපාලනීකරණය වෙලා. ඒක නිකන් අර කෝපි කඩේ වගේ දැන්. දැන් මිනිස්සු බලාගෙන ඉන්න ප්‍රවෘත්ති වලින් පස්සේ තේරින් කාර්ක සභාව යනකම්. ඒක නිකන් කෝපි කඩේ වගේ දැන්. අප්පු ආයනවා. කුරුන් ගුරුන් එනවා. දැන් හැමදාම මිනිස්සු බලාගෙන ඉන්න. මේ රටේ ජීවිත 200 ගාණක් විනාශ වෙලා පුද්ගලයෝ 500 ගාණක් තුවාල වෙලා මේ රටේ මෙච්චර වෙච්ච සිද්ධියක් වෙලා ත්‍රස්තවාදය මෙවැනි දෙයක් වෙලා ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා තාම මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න. මේකට මූලික හේතුව තමයි ආණ්ඩුව හැමදේම බලන්නේ දේශපාලනය. ආණ්ඩුව උත්සාහ කරන්නේ හැම දෙයක්ම මේක බේරගන්නේ කොහොමද? මුස්ලිම් ඡන්ද ටික තියාගන්නේ කොහොමද? මුස්ලිම් ජනතාව රැකගන්නේ කොහොමද? දැන් මුලස්සනේ සභාපතිතුමනි අපි හැමදාම කියන දේ තමයි මේ රටේ මුස්ලිම් ජනතාව 100%ක්ම මේ ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැහැ. ඒක අපි වගකීමකින් කියනවා. මගේ මිත්‍ර හලීම් මහත්තයා ඉන්නවා මහනුවර දිස්ත්‍රික්කේ. එතුමාට අකුරණ ආසනේ හාරිස්පත්තු ආසනේ සිංහල බෞද්ධය ඡන්ද දෙනවා. එතකොට හාරිස්පත්තුවේ එහෙම නැත්නම් පූජා පිටියේ සිංහල ජනතාව එතුමාට ඡන්ද දෙනවා. හලීම් මැමතිතුමා ISIS සංවිධානයේට එහෙම නැත්නම් වෙන ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දෙනවා කියලා මම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කරලා පිළිගන්නේ. රවුෆ් හකීම් මැමතිතුමා මගේ දිස්ත්‍රික්කයේ නායකයෙක් මන්ත්‍රීවරයෙක් මුස්ලිම් කොංග්‍රසයේ නායකයා. අපි කවදාවත් කියන්නේ නැහැ රවුෆ් හකීම් මහත්මයා මෙවැනි අන්තවාදී සංවිධානයට උදව් කරනවායි කියලා. අපි කැපේ අල්ලපු දිස්ත්‍රික්කයේ කෑගල්ලේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා හිටපු. කවදාවත් අපි විශ්වාස කරන්නේ නැහැ එතුමා මේ වෙනි සංවිධාන වලට උදව් කරා කටයුතු කරයි කියලා. මෙරට ජීවත් වෙච්ච මුස්ලිම් ජනතාවගෙන් සිර 99.9% මේ අන්තවාදී ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ නැහැ. හැබැයි මතක තියාගන්න 0.1% හරි මෙරට මේ ත්‍රස්තවාදී සංවිධාන වලට සහයෝගය දෙන මුස්ලිම් ජාතිකයන් සහ දේශපාලඥයන් ඉන්නවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි රිෂාඩ් බදුදින් නැමැතිවරයාට විශ්වාසමංග යෝජනාව ගෙනාවේ. අපි අදත් ඉන්නේ ම්‍යාන්ඩුව රිෂාඩ් බදුදින් නැමැතිවරයාට මේ අමාත්‍ය දුරේ දීපක වැරදි. අපි කියනවා අදත් රිෂාඩ් බදුදින් නැමැතිවරයා අපි කියන්නේ නැහැ මේ බෝම්බ එකෙන් උදව් කරා කියලා. අපි කියන්නේ නැහැ රිෂාඩ් බදුදින් මණ්ඩියලයා ISIS
ඕඩර් ප්ලීස් ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමාගේ නම මුලාසනට යෝජනා කරන ලෙස
මම යෝජනා කරනවා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා.
ඔව් ස්ථිර කරන්න.
සන්තෝෂ වෙනවා සභාපතිතුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවසම් තරුණ මන්ත්‍රීවරයෙක් මුලස්සනේ ඉන්න වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව මම කියාගෙන ආමේ ගරු සභාපතිතුමනි අපි රිෂාඩ් බදුදින් ඇමතිවරයා මේ වෙලාවේ අමාත්‍යංශය ගත්තක වැරදි. අපි කියන්නේ නැහැ රිෂාඩ් බදුදින් ඇමතිවරයා මේ බෝම්බ ටික අරගෙන ආවා කියලා. හැබැයි එතුමා මේ ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන වලට ව්‍යංගෙන් උදව් කරලා තියෙනවා. එතුමාගේ පුද්ගලය දැන හෝ නොදැන සහයෝගය දීලා තියෙනවා. අපි අහනවා රිෂාඩ් බදුදින් නැමැතිවරයා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරපු ඉබ්‍රහීම්ගේ පුතු දෙන්න දන්නේ කියලා එතුමාට කියන්න පුළුවන්. ඉබ්‍රහීම් එක්ක ගම්මිරිස් ගණදෙනුව කරේ එතුමාගේ සහෝදරයා නෑ කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එතුමාගේ පක්ෂයේ භාණ්ඩාගාරික සලාහුද්දීන් මහත්තයාගේ දියණිය විවාහ වෙච්ච පුද්ගලයා මරාගෙන මරන බෝම්බ කරුවෙක් නෙවෙයිද? තුමාට කියන්න පුළුවන්ද නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මේ ත්‍රස්තවාදීන් නිදහස් කරගන්න එතුමා හමුදාපතිතුමාට බලපෑම් කරේ නැහැ කියලා කියන්න පුළුවන්. මග ළඟ තියෙනවා දීවයින පත්‍රේ හමුදාපතිතුමා කියනවා මට බලපෑම් කරා. එතුමා කොහොම අවුරුදු දෙකකින් කතා කරන්න කියලා. ඉතින් මම අහන්නේ එවැනි චෝදනාවක් තියද්දි පොලිසිය රෙදි ඇඳගෙනද ගලවගෙනද මන්ද දෙන්නේ නැහැ. CID එක පාර්ලිමේන්තුවට වාර්තාවක් දෙනවා මේකට රිෂාඩ් බදුදින් නැමැතිවරයා සම්බන්ධ නැහැ. අපි කියන්නේ රිෂාඩ් බදුදින් බෝම්බ ගෙනාවා කියලා. අපි කියන්නේ යාගේ ගෙදර සුයිසයිඩ් කට්ටල තිබ්බා කියලා. මිනි මැරුවත් මිනි මැරීමට තැත් කිරීමත් මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීමත් එකම වරද එකම දඬුවම. ඒ නිසා මේ වෙලාවේ ආණ්ඩුව මේ රිෂාඩ් බදුදින් නැමැතිවරයාගේ ඡන්ද ටික බලාගෙන එතුමාගේ ඡන්ද ටික හිතාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතාගෙන ඉන්නවා නම් එතුමාට ඊළඟ ජනාධිපතිවරණය ඉල්ලන්න පුළුවන් කියලා අපි සතුටුයි. අපි ඉල්ලන්නේ රනිල් මහත්තයා ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂක හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න ඕනේ කියලා අපිත් කියනවා. ඔය පැත්තේ කට්ටිය මැදින් නම් ගන්න අපිත් අවිල්ල හිට ගන්නම්. අපිටත් ඕනේ රනිල් මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා හිතාගෙන ඉන්නවා එතුමා රිෂාඩ් බදුදින් නැමැතිවරණ ඇමතිකම දුන්නොත් එතුමාගේ ඡන්දෙක එතුමාට හම්බ වෙයි කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ආණ්ඩුව අප්‍රේල් 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ ම්‍යාන්ඩුව කරේ තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙලා ම්‍යාන්ඩුව කරේ තියෙන සම්පූර්ණ විශ්වාසය නැති වෙලා තමුනාසලා හදිසි නීතිය පාවිච්චි කරලා නැවත මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවන්න ඔබතුමාලා කරපු ක්‍රියාමාර්ග අපිට කියන්න මේ පාර්ලිමේන්තුවේ තමුනාසලා මේ පාර්ලිමේන්තුවට ගෙනාවු අලුතෙන් ගෙනාවු හනමනත් කියන්න තමුනාසලා ත්‍රස්තවාදී මැදත්වයේ අලුත් පනතක් ගේන්න හදනවා. ඒක ගේන්න බෑ. එකේ තියෙන බටහිර බලවේගයට අවශ්‍ය දේවල් තමුනාන්සලා මේ හදිසි නීතිය පාවිච්චි කරලා අපි මේ මොන විවේචන තිබුණත් අපි පක්ෂව ඡන්ද දෙනවා මේකට. අපි හදිසි නීතියට පක්ෂයි. අපි ඡන්ද දෙනවා. මොකද මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ආණ්ඩුවෙන් අහනවා තමුන්නාන්සේලා මේ හදිසි නීති උපයෝගය කරගෙන අදට දින 100ක් හරියටම දින 100යි මාස 3යි දවස් 10යි අප්‍රේල් 21 අද ජූලි 31 හරියටම දින 100යි අදට තමුන්නාන්සේලාගේ අර ගොන් ආණ්ඩුව වගේ දින 100යි මේකත් හරියට වික්‍රමසිංහ මහත්තයාගේ අර ගොන් දින 100 වගේ මේකත් හරියට දින 100 තමුන්නාන්සේලා රටර කරපු දේකුත් නැහැ මේ දින 100 ත්‍රස්තවාදී වැලැක්වීමේ පණදට තමුන්නාන්සේලා මේ රටේ ජනතා ජාතික ආරක්ෂාවට කරපු දේකුත් නැහැ ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ තමුන්නාන්සේලාගේ දැන් ඔළුවේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මණ්ඩලයේ කචල් අද හතර දෙනෙක් ඉන්නවා ජනාධිපති වරණයට අපේ කතානායකතුමා මේ දවස්වල හොෝගාලා ෆොටෝ ගහනවා ඊයේ ගිහිල්ලා හිටමුවේ සමාජයේ ගාව මල් තියලා වීඩියෝ කරනවා පෙරේදාද කොහෙද මේ මන්තිරුවේ ඇවිදින මන්තිරුවේ කට්ටියට ඇවිදින්න දෙන්නේ නැත්නම් වීඩියෝ කරනවා දැන් හරි වැඩක් තමයි කරු ජයසූරිය මහත්තයාට හම්බුනේ එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකත්ව අපිට වෙතුමව දොස්තර මහත්තයෙක් ගාවට ගෙනියන්න එනවා එච්චර විශ්වාසතියකින් සජිත් ප්‍රේමදාස මහත්තයා කට්ටියක් කවලා ඊයේ මුදල්ල මහත්තයාට වෙනම සාකච්ඡාවක් තිබ්බා දුන්න නැත්නම් බලෙන් හරි ගන්නවා කියලා රණිල් වික්‍රමසිංහ මහත්තයා සුදු කොල්ල ටික තියාගෙන සුජීව සේනසිංහ හැමතුමා හැර සුදු කොල්ල ටික තියාගෙන එතුමා තනියම සටනක් දෙනවා ඊළඟ ජනාධිපතිවරයාට මෝදි මෝදි අගමැතිතුමාගේ කාර් එකට නැගලා කිව්වා සෑ ඇම් ගෝයින් ටු කන්ටෙස්ට් ඐ නීඩ් යෝ සපෝට් ඒක තමයි සජිත් මහත්තයා එළියට දාලා කාර් එකට නැග්ගේ ඕක කියාගන්න හැබැයි තමුන්නාන්සේලා මං කිව්වේ සුජීව සේනසිංහ හැමතුමා ඔබේ නායක රණිල් වික්‍රමසිංහ මහත්තයාට අපේක්ෂකත්වය දෙන්න පාර්ලිමේන්තුවේ කට්ටිය වැඩනම් අපිට ගෙන අපි එනවා අපිට ඕනේ රණිල් මහත්තයා ඒක තමයි එයත් නැහැ එතන එයත් නැහැ මේ ඉන්න කවුරුත් නැහැ එතන මේ ඇමතිකම් දීපු කවුරුත් නැහැ එතන ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියනවා තමුන්නාන්සේලා මෙවැනි ජාතික ප්‍රශ්න දේශපාලන කෝණයෙන් බලන්න එපා මට මතකයි 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙච්ච වෙලාවේ අපි නොරච්චෝලේ බලාගාරේ හදන්න ගියා වෙරළ තීරයේ සියලුම කිතුරු බැතිවතුන් පල්ලි විරුද්ධ වුණා එදා ජනාධිපතිවරණ ඇවිල්ලා මම විදුලි බල කැබිනට් ඕනේ ඇමතිවරණ හැටියට මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කියලා කිව්වා සර් මේ වෙලාවේ නොරච්චෝලේ හදන්න එපා අපිට කතෝලික ඡන්ද නැති වෙනවා මේ වෙලාවේ හදන්න එපා ඔබතුමා දින්නට පස්සේ හදන්න කිව්වා මට එතුමා කිව්වා මහින්ද ජාතික ප්‍රශ්න දේශපාලනයට ගන්න එපා දෙන කෙනෙක් දෙයි රටේ විදුලි අර්බුදයක් තියෙනවා ඔයාලා මේක කරගෙන යන්න එදා මුළු බුළු කතෝලික බෙල්ට් එකම අපට විරුද්ධව ඡන්ද දුන්නා අද නොරච්චෝලේ හැදුවේ නැත්නම් මොකද වෙන්නේ අපි ඔක්කොම කරවලේ අපි ඔක්කොම කරවලේ අන්න නායකයෝ ඉගෙන ගන්න නායකයෝ රටක ජාතික ප්‍රශ්නවලදී දේශපාලන පැත්තෙන් බලන්න එපා තමුනාස්සලගේ ඡන්ද පතනම ගැන හිතන්න එපා තමුනාස්සල හිතනවා 21 වෙනිදා ප්‍රහාරය නිසා මේ පැත්තේ විපක්ෂයේ හිටපු සමහර පුද්ගලයන් මේකට විරුද්ධව කතා කරපු නිසා මුස්ලිම් ජනතාව තමුනාස්සලට ඡන්ද දෙයි කියලා මුස්ලිම් ජනතාව හොඳට දන්නවා අපි හැමදාම කියනවා මෙරටේ 99.9%ක් මුස්ලිම් ජනතාව මේකට සම්බන්ධ නැහැ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කරන්න හොඳ නැහැ වැරදි විදියට කියලා අත්තරංගොඩ ගත්තේවා වැරදි හැබැයි ඒක ගැන කතා කරාට දිගන අපේ කොල්ල අත්තරංගොඩ ගන්නකොට කවුරුත් කතා කරන්න හිටියේ නැහැ අපි ඒක ගැන කනගාටු වෙනවා විගේ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ මේ සිද්ධිය වෙලා අදට දින 100යි කාදිනල් තුමා මම මේ දැන් බලාගෙන ඉන්නවා එතුමගේ ප්‍රකාශයක් කාදිනල් උන්නාන්සේ කියනවා කිසිම දේශපාලච්චෙක් හම්බෙන්න මම වෙලාව දෙන්නේ නැහැ වගකීම් මිටු නොකරපු දේශපාලච්චයන්ට මම ඉඩ දෙන්නේ නැහැ කාදිනල් තුමා ඊටම කනගාටුවෙන් ඉන්නේ කාදිනල් උන්නාන්සේතුළු කතෝලික ජනතාව කිතුණු බැතිවතුන් දැඩි කනගාටුවෙන් ඉන්නේ මේ ආණ්ඩුව මේ සිද්ධියට කරපු ක්‍රියාමාර්ගය පිළිබඳ මුලස්සනේ සභාපති වුණේ ඒ නිසා අපි ආණ්ඩුව මේ හදිසි නීති විවාද කරන වෙලාවේ අපි ඔබට කියනවා තමුන්නාන්සේලා මේ මාස 3ක් හදිසි නීතිය පාවිච්චි කරලවත් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමට සම්බන්ධයෙන් ඔබට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරුණා මිනිසු දීපු තොරතුරු මත අත්තරන් කොට ගත්ත අපි ඒක පිළිගන්නවා හැබැයි ඒකට අවශ්‍ය නීති අනපනත් මේ පාර්ලිමේන්තුවට ගේන්න ඔබේ රජය අපහොසත් උනායි කියන එක ඔබට අපි කියන්න ඕනේ. ඒ වගේම හැබැයි හදිසි නීතිය පාවිච්චි කරලා
ධර්මන්තුවා වෙලාව අවසන්
වෙනවා. අවසන්. හරි විනාඩියක් ඉවර කරනවා. අවසන් කරලා තමුනාසල හදිසි නීතිය දාලා දෙයියන්ගේ පිට හොඳට හොරගම් කරනවා හැබැයි. දෙයිය මම දැක්කා ප්‍රවෘත්ති නිවේදනයක් කරනවා. ගෙදරකවත් විදේශ මත්පැන් බෝතලයක් තියාගන්න බෑ. සුජීව සේනසිංහ මහත්තයා සියලු දෙනාම ඉවරයි දැන්. දැන් ගෙදර කැබිනට් එකේ තියාගන්න බෑ. ලිකා කැබිනට් එකක් තියෙන්න බෑ. ස්ටිකර් එකක් ගහන්න ඕනේ. කිසිදු විදේශ මග්නීම තියාගන්න බෑ කෙවල් වල. මේක වැරදි. අපි ඔබතුමාට කියනනේ මේක පට්ට හොරගම. මම අහනවා මුදල් ලැබතුමාගෙන් මේ නියමය ගේන්න දැන් අලුතෙන් ස්ටිකර් එකක් හඳුන්වලා දෙනවා. මේක දුන්න සමාගම මොකද්ද? අපිට ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙන උත්තර දෙයි කියලා මේ විදේශ මත්පැන් සඳහා බෝතලේ ගහන ස්ටිකර් එක දුන්න සමාගම මොකද්ද? ඒකට කැදවුව ටෙන්ඩර් එක මොනවද? ඒකට ආණ්ඩුව කීයක් ගෙවනවද? සුරාමතු දෙපාර්තමේන්තුව සතුව මේ විදේශ මත්පැන් පිළිබඳ මොනතරම් ප්‍රමාණයක් විදේශගත කරනවද? දේශීය වෙළඳපොළට කොච්චරක් දානවද? මේ සියලු සංඛ්‍යාලේඛන පදනම් කරගෙනද මේක කරේ? මේ ස්ටිකර් එක මේක පිටිපස්සේ විශාල කොමිස් මුදලක් ආණ්ඩුවේ ප්‍රබලයක් ගත්තා. ඊයේ නීතිය ගේනකොට සියදුවේ කරලා ඉවරයි. දැන් විදුලි බල මණ්ඩලයේ රවි කරුණානායක මහත්තයා බාජ්ජකෙන් ගන්න ගියා. දැන් ගහන්න හදනවා වෙනම ගෑස් 300ක් මෙගාවොට් දාලා වෙනම ගහන්න හදනවා ප්‍රොජෙක්ට් එකකින්. සාගල රත්නායක මහත්තයා ඒ මදිවට වරාය නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීලා තව ඩීල් එකක් දාන්න හදනවා. හදිසි නීතිය තමන් දාලා තමු නාසලා ත්‍රස්තවාදීක් වළක්වන්නේ නැහැ. අන්තිම මාසයේ තමු නාසලා හිටගෙන හොරකම් කරනවා. තමු නාසලා හිටගෙන හොරකම් කරනවා. මේ ආණ්ඩුවේ මැති ඇමතුරු දන්නව අන්තිම කාලේ UMP හතරට කැඩිලා අපි ඉවරයි. මේකෙන් අපිට ඉවරයි. ඒ නිසා උපරිමයට බැත නෙලා ගන්න. උපරිමයට බැත නෙලා ගන්න. තමු නාසලාගේ ආණ්ඩුවේ මේ පළවෙනි පේළියේ ඉන්න වයසක ඇමතිවරයෙක්ගේ නෝනා කෙනෙක්ගේ ගිණුමට මිලියන 120ක් ගිය මාසේ ආවා. නේෂන් ට්‍රස්ට් බැංකුවට අරගෙන දවස් දෙකකින් එළියට ගත්තා. දැන් FCID එකෙන් ඉන්ක්වයරි එක යනවා. ලබන සඳුදා ඇමති නෝන යනවා FCID එකට. තමුනාසලගේ ආණ්ඩුවේ ඇමතුරුන්ගේ ගිණුම් වලට එනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියනවා මෙත් ඉවරයි සභාපතිතුමනි, මේ ත්‍රස්තවාදය වළක්වන්න කටයුතු කරන ගමන් මේ ත්‍රස්තවාදී ක්‍රියා වලට උදව් කරපු මේ දේශපාලඥයන්ට 2015න් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයන්ගේ ගිණුම් වලට විදේශ වලින් බිලියන ගණන් සල්ලි ආපුවා හොයන් විශාල ඇමතුමාගේ නෝනාගේ ගිණුමේ විශාල මුදලක් තියෙනවා කියලා CID ක පරීක්ෂණ තියෙනවා. මේ සල්ලි ආවේ කොහෙන්ද? අක්කර ගාණක් දේපල ගත්තයි කියලා කියනවා. මේක කොහෙන්ද? ඒ නිසා අපි කියනවා මේ පනත පාවිච්චි කරලා දේශපාලනය කරන්න එපා. මේ පනත පාවිච්චි කරමින් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන එක මේ ආණ්ඩුවට කියමින් මම ඉල්ලාස් වෙනවා. මම නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අරමන්තුමනි. මේ ළඟට සිසිර ජයකොඩි පන්.
උලාසනේ මුලාසනේකර සභාපතිතුමනි, අප සතුරු වෙන ඔබතුමා මුලාසනේ ඉන්න විට අදහස් ඉදිරිපත් කරන ලැබීම අපි දන්නවා අතිශය වැදගත් හදිසි නීතිය දික්කිරීම පිළිබඳ විවාදය. ආණ්ඩු පක්ෂයේ වකිලතු අගමැතිතුමාවත් මම හිතන්නේ මුල් පෙළිය හිස් කෙසේ වෙතත් අපි දන්නවා රටේ ජාතික ආරක්ෂාව අප්‍රේල් 21 වෙනිදාන් පසු සුන්නත් දූලි ගියා විතරක් නෙමේ අපේ රට කඩාවැටිච්ච ආර්ථිකය, විනාශ වෙච්ච ආර්ථිකය තවදුරටත් සමූල ඝාතනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා පත් කරන්න කටයුතු කරපු සියලු දෙනා තමු තමුන්ට සාප කරගන්න පටන් ගන්න තියෙනවා. අර මහාචාර්යවරේ සාප කරනවා, සාප කරගන්නවා තමුන්ටම. හැබැයි මේ සාප කර නොගන්න කට්ටියක් ඉන්නවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, නීතිපද දෙපාර්තමේන්තුවේත්, ආරක්ෂක සේවාවල කට්ටිය විතරක් සාප කරගන්නේ නැහැ. ඔවුන් පැමිණිලි ඉදිරිපත් කරන අපිට විරුද්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් සිටිනවා. අපි ඒ පිළිබඳව සාධාරණ කරුණු දැක්වීමක් අපි කරනවා ගරු සභාපතිනි. වක්‍යුත විවාදයක් ඉදිරියට ගරු සභාපතිතුමනි, හිතාම ඕන කමින් අපි කියනවා කුරුණෑගල රෝහලේ ශාපි සාබ්දීන් මොහොමඩ් වෛද්‍යවරයා බරපතල වඳසත්කම් 4000ක් සිදු කළයි කියලා දිවයින පුවත්පතේ පළ කළ විට මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දෙන විපක්ෂයේ කියාගන්න මන්ත්‍රීවරයෙක් කිව්වා 4000ක් කරන්න නම් දවසට මෙච්චරයි, සතියට අච්චරයි, මාසෙට මෙච්චරයි, කීයටවත් කරන්න බැහැ කියලා. නමුත් මම සභාගත කළා රෝහලේ අධ්‍යක්ෂකතුමා, කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමා ශල්‍ය කර්ම ලිඛිතව සාක්ෂි සහිතව 3479ක් සල්ල කර්ම මේ ශාපි සහබ්දීන් වෛද්‍යවරයා සිදු කළයි කියලා පිළි අරගෙන තියෙනවා. දැන් මොකද කරන්නේ? ඊළඟට කරන්නේ වෛද්‍යවරයාව පිළිබඳව රෙහිව පරීක්ෂණ ආරම්භ කරනවා. කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරේ අර අපි දන්න අසාසාල හිටපු ආණ්ඩුකාරතුමා කියනවා එයා දන්ත වෛද්‍යවරයෙල්ලු, දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්, පරිපාලනයේ පිළිබඳ උපාධි ලබා ගත්ත තරත්තෙක්. ඒ වෛද්‍යවරයා ඒ වෛද්‍ය චාර්තමා කියනවා 3479ක්. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ශාපි සාබ්දීන් හොයන එක නෙමෙයි, අර වීර බණ්ඩාර වෛද්‍ය නිලධාරතුමාගෙන් තමයි දැන් හොයන්නේ. ඊළඟට කුරුණෑගල රෝහල් කුරුණෑගල මහේස්ථාත අධිකරණයේ නඩුවක් විභාගුණා නීතිඥවරයෙක් විදිහට මම මේ අධිකරණයේදී මේ අවස්ථාවේ පෙනී සිටියා. අපි ඉදිරිපත් කළා පසුගිය සතියේ ශාපි සාද්දීන්ගේ ගිනුමට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ආපු විදිය ලිඛිතව කරුණු සහිතව සාක්ෂි සහිතව කුරුණෑගල බැංකුවල අන්තර්ගත ගිනුම. මේ විතර නෙවෙයි අපි ලෑස්ති ඔහු සතුව තියෙන කෝටි 100කට අයිති වත්කම් මිලදී ගත් ආකාරයේ පිළිබඳව ඉන්ද්‍රසිරි සේනාරත්න අගතියටපත් නීතිඥවරයා මහේස්ත්‍රාත් උසාවියට කරුණු ගුණ කරමින් සාක්ෂි සහිතව කරුණු දැක්වුවා. දැන් ඒ අගතියටපත් අහිංසක මව්වරු වෙනින් පෙනී සිටපු ඉන්ද්‍රසිරි සේනාරත්න මහත්තයා පස්සේ ඔන්න පිස්සු බල්ලු ටිකක් දුවනවා තර්ජනය කරනවා. මොකද්ද මේ රට? ඊළඟට මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව වෙනමම විමර්ශනයක් අධිකරණ සේවා කොමිසම හරහා යනවා. දැන් අවසානයේ මම සභාගත කළා ගිය සතියේ, අද සභාගත කරනවා. ඒ තමයි කුරුණෑගල ඉරේෂ් ඉනෝකා උදයන්ගෙනි මවගේ ප්‍රකාශය නැවත වතාවක්. ඒ මව කියනවා ශාපි සාබ්දීන් වෛද්‍යවරයා රෑ 12ට ඇවිල්ලා තමුන් එපා කියද්දි බලහත්කාරයෙන් සීසේරියන් සත්කමට කළා කියලා. එල්ලාටි සත්කම 11ක් සිදු කළයි කියලා. මේ යහපැත්තේ කූඩුවල ඉන්න අපේ පොලිසිය නිලධාරින්ට මහත්තුරුන්ට
කරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
නඩුවක් පැමිණිල්ලක් උපචිත වීමට කරුණු තියෙනවා. හැබැයි පැමිණිල්ල නැහැ, විවාහ කරන්න නැහැ, මට බයයි මේ ආදරණීය මවට. තව විනාඩි 4ක් මේ මවට විරුද්ධව ඊළඟට මේ කුමන්ත්‍රණය පටන් ගනි. ඒ නිසා මේ රට අද සිද්ධ වෙලා තියෙන එකයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නුවරට ගිහිලා මංගල සමරවීර විදේශ ඇමතිවරයා විදියට එහා පැත්තේ ආරක්ෂක හමුදාවට සම්බන්ධ නිලධාරි මහතුරු ඉන්නවා නම් හදවතට තට්ටු කරලා අහන්න ගිහිල්ලා අස්සම් කළා ජිනීවා යෝජනාවෙන් 31 යෝජනාවෙන් යුද අපරාධ අපේ රට කළා කියලා 35,000ක් අහිංසක ද්‍රවිඩ ජනතාව මරා දැම්ම කියලා ආරක්ෂක හමුදාව විසින් ප්‍රකාශයක් කළා. එදා පිළිගත්තා. ඒත් එංගලන්තේ එන්.එස්.පී. සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේ කියනවා නෑ, යුද්ධයේ අවසාන කාලේ ද්‍රවිඩ කැරලිකරුව 6,000ක් මිය ගියා, 35,000ක් කතාවක් නැහැ කියලා. ඒ නිසා එදා පටන් ගත්තා රණවිරුවන් දඩයන් කරන්න. ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන, විරන්ත පනාන්දු, අදත් ලලිත් රාජපක්ෂ මේ අය අත්තරංගුවේ මේ රටේ බුද්ධිවංශ බලකායදා 2001 දී මිලේනියම් සිරිපාවාදී මහරා මේ රටේ බුද්ධිවංශවල නිලධාරීන් ඝාතනය කරන්න සලස්සෝ වගේ මේ දේශද්‍රෝහි ආණ්ඩුව ඒ කාර්යය ඔය තරුපටිකාරින්ගේ කරපිටින් හරියේ අපරාධය දැනුස් සිද්ධ කරමින් යනවා. එදා යුද්ධයට නායකත්වය දුන්නේ රණවිරුවන් අදත් වද බන්දරේ ලක් කරමින් ඉන්නවා. පැමිණිලි කාර්යාව හිරේ දානවා. යුද්ධය ඉවර කරපු රණවිරුවන්ට අද තස්සවාදයේ වැළැක්වීමේ පන්තියත්තේ නඩු දානවා. හැබැයි සාක්ෂි සහිතව සාපි සාද්දීන්ට තස්සවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ලක් ගොනු කරන්න පුළුවන් ආත්ම ශක්තිය අපේ රටේ මිනිස්සුන්ට නැහැ. මේ ආණ්ඩුව තුලින් එවැනි සාධාරණත්වයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. තමුන්ගේ හමුදාව අපරාධ කළයි කියලා ලෝකේ පිළිගන්න අපරාධකාරයෝ ඉන්නවද? ඒ අපේ රටේ ඇමතිවරු තමයි. ඒ අපරාධය කළේ අපේ රටේ ඇමතිවරු. ඒ නිසා උන් පිළිබඳ විශ්වාස තබන්න එපා. මේ ආණ්ඩුවේ කැමැතියේ ගැනවත් විශ්වාසයෙන් දෙපයි කියලා අපි ආදරණීය මේ රට වෙනින් කැපෙච්ච නිලධාරින් ඉන්නවනම් එයාට කියනවා ඔබලටත් කරන්න ඒ දේ තමයි. මේ රටේ පරිපාලන සේවයේ කඩාවැට්ටුවා. පරිපාලන සේවයේ 360ක් අර මූල්‍ය අපරාධ කොට්ටාසයට අරන් ගියා. ප්‍රශ්න කළා, රාජ්‍ය සේවයේ යටපත් කළා. ලලිත් වීරතුංග වගේ අපේ රටේ කීර්තිමත් ජනාධිපති ලේකම්වරුන්ට දඩුවම් පැමිණීමට අධිකරණයට අරන් ගියා. රාජ්‍ය සේවයේ අඩපණ කළා. ඒ නිසා අවංකව රටට ආදරය කරන සේවය කරන නිලධාරීන් තමුන්ගේ රාජකාරිය ඉෂ්ට කරනවද නැද්ද, හෘදේ සාක්ෂියට සහිතව ජීවත් වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙත් එක්ක අද ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව පත්කරන
ඉදිරිපත් වෙච්ච අර මහාචාර්යවරයා සාප කරගත්තා වගේ අද මේ දේශද්‍රෝහී ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා පත්කරන්න කැපවෙච්ච මිනිස්සුම සාප කරගන්නවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇමතිවරුන්ට ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට දින නම් ගම් සහිතව සහරාන්ලාගෙන බෝම්බ පුපුරවන බව දුරකථන අංක සහිතව හැඳුනුම්පත් අංක සහිතව තොරතුරු ලබා තියෙද්දී මේ විනාශය වෙන්න විනාශය වෙන කම්බලන් හිටියා නිලධාරීන් අපි දන්නවා වැඩ කරන්නේ නැහැ වැඩ කරන්න බෑ වැඩ කරන්න බැරි වැඩ කළොත් වෙන දේ දන්නවා වැඩ කළොත් වෙන දේ ගැන උන් දන්නවා ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව ගැන කියන්න දෙයක් නැහැ
තව එක විනාඩියක්
ඒ නිසා කරන්න තියෙන එකම දෙයයි තව මාස 3ක කාලයයි තියෙන්නේ ජනතාව බරපතල වේදනාවකින් සිටින්නේ අද පක්ෂ අතර එහෙමද තම මිනිස්සු අතර ජනාධිපති අපේක්ෂකයන් කතා කරනවා රටට විරුද්ධ ආන 50 දවසින් දවස මේ පාර්ලිමේන්තුවට ගේනවා නැවතත් මූල්‍ය නීති සම්ප වෙනස් කිරීමේ 50 කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කම්කරු නීති වෙනස් කිරීමේ 50 කැටුම්පත ඉදිරිපත් කළා ඉදන් සංශෝධන පනත ඉදිරිපත් කරපු නිසා අපි ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒක නැවැත්වුවා නීති විරෝධී කියලා. ඒත් ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමාද පාර්ලිමේන්තුවේ කියනවා ශේෂ්ඨාධිකරණය මොනවා කිව්වත් අපි ඒක ගේනවලු. කොහොමද එහෙම වගකීමක් තියෙන සභානායකවරයෙක් කියන්නේ? ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙද්දී මේ පනත නීති විරෝධී කියලා. පළාත් සභාවල අනුමැතියට යටත් නොවන පනතක් නීත්‍යානුකූල නැහැයි කියලා ශේෂ්ඨාධිකරණය කියද්දී අන්තිම මාස කිපේ 50 දින ආණ්ඩුව 50 දින ආණ්ඩුව තව තවත් රටට ද්‍රෝහි වීමෙන් කටයුතු කරනවා ඒ නිසා කියන්න කෙනෙක් නැහැ දකින්න කෙනෙක් නැහැ නිර්වින්දනය වෙච්ච රටක් අපේ රටට වෙච්ච මේ අපරාධය පිළිබඳව රටට ආදරය කරන සියලු දේශප්‍රේමීන්ට තියෙන්නේ වාවා ගතන හැකි ශෝකයක් ඒ නිසා ඒ ශෝකය නැවත නැවත ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මම නියදේරම්
බොහොම ස්තුතියි මීළඟට එඩ්වඩ් ගුණසේකර අන්තිතුමා
ස්තුති ගරු මූලාශ්‍රී ස්වභාවිතුමනි නැවතවතාවක් මේ මාසෙත් හදිසි නීතිය දිගු කර ගැනීම සඳහා අපි විවාදය ඇති වෙන මොහොතේදී විශේෂයෙන්ම කතා කරන්න ඉඩ ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා හදිසි නීතිය අපි දිගු කරන්නේ හදිසි නීතිය පවත්වාගෙන යන්නේ රටේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න ඔතනේ රටේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න තියෙන බාධාවල් අපෙන් හරි රටේ නායකයෙකුගෙන් හරි මන්ත්‍රීවරයෙකුගෙන් හරි කිසි කෙනෙකුගෙන් සිද්ධ වෙනවා නම් ඒක රටේ ආරක්ෂාවට බාධාවක් ඒක වැරැද්දක් ඒ නිසා එහෙම දේවල් අද අපේ රටේ වෙනවා ඒ නිසා එහෙම දේවල් වෙන එක කරන්න එපා කියන එක තමයි අද මම කියන්නේ මේ රටටත් කවුරු හරි අහන් ඉන්න අයටත් මොකද මේ රටේ මේ අපි පිල්ලොලට බෙදලා පක්ෂවලට බෙදලා මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඊළඟට බලය ගන්න කවුද ජනාධිපති වෙන්නේ කවුද කියලා හිතන කාරණය අපි දෙවෙනි කොටයි අපි පළවෙනිව හිතන්න වෙන්නේ මේ රටේ ආරක්ෂාව. ඒක අප්‍රේල් 21 සිද්ධියේදී මේ කවුරුත් ඒ වෙලාවේ විතරක් හිතුවා. කාට ලොකු බයක් ඇති වුණා. නමුත් ඊට පස්සේ මේක එක් එක්කෙනාගේ ප්‍රතිරූපවලට එක් එක්කෙනාගේ පදනම් හදාගන්න මේක පාවිච්චි වෙනවා. දැන් මාස 3ක් ගත වුණා මූලාසනයේ ඉන්න ඔබතුමත් අපි සියලු දෙනාම ඒ කටුව පිටියේ සිද්ධියට අපි ගිහින් ඔය බැලුවා අපි ඒක ඇස් දෙකෙන් දැක්ක අය ඉතින් ඒ වගේ දේවල් ඇතිවීම තුළ එදා අපි ළඟ එකමුතුවක් තිබුණා අද අපි ආයේ සීසීකට වෙන් වෙලා රටේ නැති ඒවා කියවුණා කියෝලා අන්තිමට තමන්ගේ විරුද්ධවාදියාව වටන්න තමයි කතාව කරන්නේ දැන් ඒ නිසා ඒක නොවේයි වෙන්න ඕන කියන එක විශේෂයෙන් මම කියනවා මොකද දැන් අද මේ පාර්ලිමේන්තුවේ කෑම වියදම් අපිට යන විවිධ වියදම් රටේ ඔය සෝෂල් මීඩියාවල අරවාමේ වල කියද්දි අද අපි කතා කරන්නේ මොනවද කියලා බලද්දි මිනිස්සුන්ට මේව දැනගන්න ඕන අපි කරන්න ඕන වැදගත් දෙයක් කියලා මේ පාර්ලිමේන්තුවේ කරන්නේ එදා අතීතයේ ඉඳලම මේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට ඉස්සරහට ගෙනියනවා මිසක් පස්සට අදලා නැහැ හැම පක්ෂයකම නායකයෝ යම් ආකාරයක දේශපාලන ප්‍රතිපත්තිවල වැරදි වෙන්න පුළුවන් වෙනස්කම් වෙන්න පුළුවන් හැබැයි අපි හැම කෙනෙක්ම කරන්නේ මේ රට කොතනට හරි ගෙනියන එක ලෝකයේ තියෙන දියුණුවත් එක්ක අපි ඉස්සරහට යන එක ඒ නිසා මේ විශේෂයෙන්ම මේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරද්දී ගරු මූලාසනාවේ ඉන්න ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා අපි මේ හැම කෙනෙකුටම කියන්න වෙනවා අපි මේ රට ඉස්සරහට යන වැඩක් කරමු දැන් 21 වෙනිදා මිය ගියා ඒ ගැන කතා කළා ඊට පස්සේ දැන් කාදිනල් වහන්සේ අපේ හාමුදුරුවරු තව අනිකුත් හැම කෙනෙක්ම දැන් මේ පිළිබඳව කතා කර කර ඒගොල්ලෝ සතුටු වෙන්නේ නැහැ. තව අහු තව මේක මේක ගැන මම සතුටු නැහැ කියනවා. මම කියනවා 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ වෙන සිද්ධියක් උනේ නැහැ. උනායින් උනේ උනානම් උනේ අපේ මේ රටේ ඉන්න මහජාතිය ගිහින් මුස්ලිම් ජාතියට ගහපේ විතරයි මිනවංගොඩ වගේ තැන්වල. කුරුණෑගල වගේ තැන්වල. ඉතින් ඒක හැරුණකොට අර වගේ බයලක සිද්ධියක් උනේ නැහැ. ඈ? ඔව් ඒක අරක හොඳටම වැරදි. නමුත් දැන් ඊයේ පෙරේදා දවස් දෙක තුනකට කලිනුත් මම දැක්ක ප්‍රධාන සකක මේ 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 ත්‍රස්තයක අහුවෙලා තියෙනවා. මම මාධ්‍ය තුල දැක්කා. දැන් මේ ආරක්ෂා අංශයෙන් කරන්න තියෙන කොටස ඉස්සරහට කරගෙන යනවා. දැන් ඒකනේ වෙන්න ඕනේ. දැන් මේ මේ මොකද්ද මේ අපි අද සම්මත කරගද්දි මේක අපි තව මාසයක් අරන් දීලා ඒ මේ රටේ ආරක්ෂාව සපේන අයට ඒ අපි මේක මේ ඉඩකඩ ලබා දෙන එකයි මේක කරන්නේ. දැන් අපි දැක්කා ඒ අතරතුර මුස්ලිම් ජාතික තරුණයෙක් සමාජ මාධ්‍යාලා භාවිත කරලා සිංහලයන්ට තර්ජනය කරනවා. ඉතින් මෙව්වත් දේශපාලන කුමන්ත්‍රණ කියලා තමයි මම දකින්නේ. මුස්ලිම් ජාතික තරුණයෝ එහෙම කරලා මේ තර්ජනය කරනවා, සිංහල අයත් එහෙම කරනවා, බෞද්ධ සිවුරු දාගත්ත හාමුදුරුවරුත් එහෙම කරනවා. ඉතින් මෙව්වයින් වෙන්නේ මේ රටේ ආරක්ෂාව විනාශ වෙන එක. ඉතින් මෙව්වා නවත්තන්න නැතුව මේ පාර්ලිමේන්තුවේ කන කෑම ගහනයි මේ හැම එකටම මේ 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 දෙස් දෙවල් දෙනවට වැඩිය හොඳයි මේ රටේ ඉන්න සියලුම ජනතාව මේක ඉස්සරහට අරන් යන එක. කොහොම ගත්තත් අපි කවුරුත් දන්නවා මේ මේ හමුදාපතිතුමා මම ගියපාරත් මේ අවස්ථාවේදී කිව්වා හමුදාපතිතුමා පාර්ලිමේන්තු කාර්ක සභාවට ආපුවම කිව්වා ත්‍රස්තවාදය මෙතනින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. නමුත් ඇතිවී තිබූ තත්ත්වයේ අවසානයි කියලා හිතන්න බෑ. ඒකෙන්ම පේනවා දැන් එහෙම හමුදාපතිතුමා ගවා. ඉතින් ඒක තමයි ඇත්ත. දැන් ඊයේ ඕන් අපි නොකිව්වයි කියන්න එපා. දැන් ඊයේ අපේ ඔබතුමාලා අපි ඉන්න අපේ MSD එකට ක්ලාස් එකේදී කියලා තියෙනවා ඉන්දියාවේදී IS ත්‍රස්තවාදී අහුණයි කියලා. ඔතකට දැන් එහෙම එකක් නැත්තේ නැහැ. ඒ නිසා හදිසි නීතිය තුල ඉඳගෙන අපි මේවාට හොයනවා මිසක් මොකද්ද ඔබතුමා? ඔබතුමා ඒ නිසා අපි මේ ගැන අපි හොයනවා මිසක් මේ තුල ඉඳගෙන මේ මේ රටේ මේ දේශපාලන නායකයින්ට විවිධ අයට අපහාස කරන්න උපහාස කරන කටයුතු වලට යෑමෙන් මේ මේ හදිසි නීති විවාදෙන්වත් මේ රටේ අනිකින් තේකින්වත් සුගතියක් වෙන්නේ නැහැ. මේක අවසානයේ වෙන්නේ මොකද්ද? ගරු මුලසනේ සභාපතිතුමනි මේ රට තවත් වලපල්ලට යන්නේ. ඒ නිසා මේ කරුණ අපි හරියට දැනගෙන කටයුතු කරන්න ඕනේ. මම එයින් එහාට ගත්තොත් අද ආරක්ෂක අංශයේ පොලිසියේ නිලධාරී මහතුරු මෙතන ඉන්නේ ඉඳ යමක් කියන්න ඕනේ. අද අපේ පැතිවල ආරක්ෂාව සපය ගන්න සාමාන්‍යයෙන් ගමේ ගොඩේ ආරක්ෂාව සපයන්නේ හමුදාව හිටියට පොලිසිය. මම නියෝජනය කරන මිනවංගොඩ පොලිසිය ගැන විතරක් මම කියන්න ඕනේ. ඒකට 100 ගාණක් පොලිසි නිලධාරීන් කලින් ඉඳලා තියෙනවා. නමුත් දැන් ඉන්නේ 50ක් 60ක් වගේ ගාණක් එතනිනුත් සිවිල් අඳින අය තමයි වැඩියෙන් ඉන්නේ. ලෙඩ වෙච්ච අය ඉන්නවා ගොඩක්. අද ගුවන්තොටුපළින් බැහැලා යන හදිසි මේ අධිවේගී මාර්ගයෙන් බැහැලා එන අය බොහෝමයක් අර රට ඇතුළට යන්නේ එතනින්. එදා මිනවංගොඩ ප්‍රහාරයේ ලක් වෙද්දී මම එතන හිටියා. ඒ මුස්ලිම් ජනතාවට ඒ අන්තවාදී ජඩයෝ ඇවිල්ලා ගහද්දි මම හිටියා. ඒක බේරගන්න ඒ OIC ඉන්නේ නැද්දි බේරගන්න බැරුව ගියා පොලිසිය කීප දෙනෙක් ඉන්නේ නැද්දි. ඒ නිසා අද මේ පොලිසියවල මේ මේ ස්ට්‍රෙන්ත් එකේ හරි අඩුවක් තියෙනවා. මේක වැඩි කරලා දෙන්න. මේක වැඩි කර දැන් මේක දුන්නොත් මේ රටේ මේ අර මම කියපු ප්‍රධාන අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. මේක අර වැඩි කරලා දුන්නොත් අද ජාතික ආරක්ෂාවට අපි මේ හැමදේම කරනවා නම් ඔබතුමාලා අපි මේ ඔක්කොම යන ඒ පොලිසියවල ඉන්න නිලධාරි සංඛ්‍යාව වැඩි කරලා දෙන්න. මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි අවුරුදු 16කට පස්සේ පොලිසියට පඩි වැඩි වුණේ. උසස් වීම් දුන්නේ. විදේශ රටවල් වලට ඇරලා පුහුණු කෙරුවේ. මේ හැම දෙයක්ම කෙරුවේ. ඒ වෙනකන් එහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ. නමුත් අද පොලිසිය සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව හොයලා බලන්න. මම විශේෂයෙන්ම මේක නිලධාරි මහතුරුත් ඉන්නලා කියන්නේ මම නියෝජනය කරන මිනවංගොඩ පුදුම විදිහට අද විශාල වාහන තදබදයක් පාසල් 4-5ක් තියෙනවා. ළමයි 15,000 20,000ක් දවල්ට බහිනවා. ඊට පස්සේ වාහන එනවා. මම මේ කියන්නේ මේක පදනම් කරගෙන රටේ හැමතැනම වල මේක ඇති. දෙමව්පියෝ 5,000ක් 6,000ක් එනවා. එතකොට ගුවන්තොටුපළින් අධිවේගී මාර්ගයෙන් බැහැලා යන ගුවන්තොටුපළට යන වෙලාවට යන හැම කෙනෙකුට ලොකු අවහිරයක් තියෙනවා. මේක කරන්න බෑ ඉන්න අයට. මම දන්න හැටියට දවස් දෙක තුන අඛණ්ඩව සේවය කරන පොලිස් නිලධාරී ඉන්නවා. අවුවේ වැස්ස නොතකා කරන අය ඉන්නවා. එනිසා මේවා ගැනත් මේ හදිසි නීති විවාද අවස්ථාවේ මේ ඉන්න නිලධාරීවරුන් තමුන් වහන්සේලාගේ ප්‍රෝග්‍රෙස් මීටින් වලදී කියන්න තියෙන නායකව ඉන්න තැන්වලදී කියලා කඩිනමින් මේවට පීවර ගන්න කියලා කියන අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන එතුමත් මේක දන්නවා. එනිසා මේ කටයුත්ත ඒ විදිහට කෙරෙන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් වෙලාව ඉවරයි වගේ ඔබතුමා මන් දිහා බලන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ මේ ත්‍රස්තවාදයෙන් මේ රට විනාශ වෙන තත්ත්වයට පත් කළා. දැන් නැවතත් ඒක නිවැරදි වෙගෙන යනවා. මේ රටේ මිනිස්සු ඒක අමතක කරලා ඒ කටුව පිටේ වගේ අයට ඒ අනුකම්පාව කරන ගමන් ඒක හැමදාම ඉස්මතු කර කර ඉන්නේ නැතුව දැන් සාමාන්‍ය ජීවිතයට යන්න වෙලා තිබෙනවා. එහෙම නැත්නම් අපිට රටක් යන්න බෑ. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධෙත් ඒ විදිහයි. මැරිච්ච ගෙවල් තියෙනවා, අංග විකල වෙච්ච ගෙවල් තිබෙනවා. නමුත් ඒක කිය කියා ඉඳලා අපිට රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා, තරගයක් තියෙනවා මේ රට ඉස්සරහට ගෙනියන්න. නිසා ඒක ගැනත් මේ කවුරුත් හිතන්න මේක විකුණගෙන කණ්ඩ එපා. මේක වෙන වෙන දේවලට පාවිච්චි කරන්න එපා. අපි 21 වෙනිදා එකට එකතු වුණා වගේම අපි හැමදාම එකතු වෙලා ඒ අපි මේක මේ තුලින් මේ ත්‍රස්තවාදය පිටු දකිමු. ත්‍රස්තවාදියෝ ඉන්න තැන හොයමු. අපි විමසිල්ලෙන් ඉන්නු. හැබැයි රට දියුණු කරන වැඩසටහනටත් අපි ඉස්සරහට යන විදියට අපි එතෙන්දී එකට එක්වමු කියලා කියමින් මගේ වචන සල්පීමා කරනවා.
ඊළඟට ශේහාන් සේමසිංහ මන්තුමා.
ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි, හදිසි නීතිය දීර්ඝ කරන අවස්ථාවේ අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන සතුට වෙනවා. විශේෂයෙන්ම අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රාශියක් මේ සහරාන් ඇතුළු කණ්ඩායම විසින් කරපු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණීකරණයක්ද කරන්නේ කියන කාරණාව පිළිබඳ අපිට සැකයක් තියෙනවා. මොකද ඔවුන් දිගින් දිගටම මේ ප්‍රහාරකයන් ආරක්ෂා කරන්න, ප්‍රහාරකයන් විසින් කරපු හානිය ආරක්ෂා කරන්න සහ ඒ කරපු හානිය අමතක කරන්න කියන ඉල්ලීම තමයි සිදු කරේ. හැබැයි අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න ඕනේ, මේ පාස්කු දින ප්‍රහාරය සිදු වෙලා තාම ගත වෙලා තියෙන්නේ මාස 3යි. එතනදී 350කට වඩා තුවාල දීපචක්ෂයටපත් වුණා. 500කට වඩා තුවාල සිදු වුණා. ඒ හින්දා මේ ආණ්ඩුවේ වරදක් සහ ආණ්ඩුවේ නොහැකියාවෙන් හින්දා සිදු වෙච්ච මේ පාස්කු දින ප්‍රහාරය එහෙම ලේසියෙන් අමතක කරන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. මොකද රජයේ මැති අමතිවරුන්ට ඒ අමාරුකම නොදෙනුනාට, ඒ දුක නොදෙනුනාට මෙරටේ ජනතාවට ඒ බිය තාම පහ වෙලා ගිහිල්ලා නැහැ. දැන් බලන්න මූලාසනඩුවට මන්ත්‍රීතුමනි, පැහැදිලිවම ජනාධිපතිතුමත් අගමැතිතුමත් රජයත් මේ පාර්ලිමේන්තුව තුළ ඉතා පැහැදිලිව කියනවා මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිම බියක්, අනියත බියක් ඇති කරගන්න ඕනි නැහැ. ඒ චෝදනා ලැබපු සියලුම දෙනා දැන් අත්අඩංගුවට අරගෙන ඉන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ කියලා. හැබැයි අපි දකිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කාර්ග සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පවසනවා IS ත්‍රස්තවාදීන් මේ සඳහා සම්බන්ධයක් තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් තාම තහවුරු වීමක් සිදු වෙලා නැහැ කියලා. හැබැයි ආණ්ඩුව දිගින් දිගටම ගෝලීය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කතා කරනවා. ගෝලීය ත්‍රස්තවාදයක් සහ IS ත්‍රස්තවාදීන් නිසා මේ ප්‍රහාරය සිදු වුණා කියලා කතා කරනවා. එතකොට අපිට පේන්න තියෙන්නේ රජය අදටත් හඳුනගෙන නැහැ කවුද මේ ත්‍රස්තවාදීන් කියලා. කවුද මේ ප්‍රහාරයට වග කියන්න ඕනි කියලා. තාම හඳුනගෙන නැහැ. එහෙම හඳුනා ගන්න නැති ආණ්ඩුවක් කියනවා, නායකයන් කියනවා කිසිදු බියක් ඇති කරගන්න ඕනේ නැහැ, ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අද හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. රුවන් විජේවර්ධන ඇමතිතුමා මම විශ්වාස කරනවා මේ හදිසි නීතිය ඔබලා මාසකින් දීර්ඝ කරන්නේ සැබවින්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු කරන්න කියලා. හැබැයි බලන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කී දෙනාද ඉන්නේ කියලා. ආණ්ඩු පක්ෂයේ 3 දෙනා ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ අද ගෙනාපු යෝජනාව ඔබලා විසින්ම සම්මත කරගත යුතු අවස්ථාවක අපි ඒ වෙනුවෙන් ඡන්දය ලබා දෙනවා. අපි ඡන්දය ලබා දෙන්නේ හදිසි නීතිය මුවාවෙන් දේශපාලන දඩයම් කරන්න නෙවෙයි. හැබැයි ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑම සහයෝගයක් කොන්දේසි විරහිතව මේ රජයට ලබා දෙනවා. ඒක ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න අද ආණ්ඩුව මේ විවාදය කොයිතරම් වැදගත් කියලා සැලකුවද, ජාතික ආරක්ෂාව කොතරම් වැදගත්ද සැලකුවද, 3 දෙනා යද ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන්නේ. ඉන්ද අපිට පේන්න තියෙනවා අතව මේ ආණ්ඩුව තාම මේ ප්‍රහාරයේ බරපතලකම තේරුම් අරගෙන නැහැ. 350ක් මැරිලා පන්සීයක් තුවාල වෙච්චක තාම ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. ඒ ජනතාවගේ හිත්වල තියෙන වේදනාව ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. ආණ්ඩුව ආරක්ෂාව තහවුරු වුණා කිව්වට තාම ආරක්ෂාව තහවුරු වෙලා නැහැ. ඒ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම කළා නැහැ. එහෙම සහතික ආණ්ඩුව ලබා දෙද්දී අපි දකිනවා ඊයේ සහරාන්ගේ බිරිඳගේ සහෝයුරෙක් ඒ නුවරඑළියේදී අවිපුහුණුව ලබලා ඔහු අත්අඩංගුවට ගන්නවා. එතකොට අපිට තවදුරටත් සැකයක් පවතිනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම මේ සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් පහර අරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් පහර අරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට 2017 මේ වගේ මතවාදීව මතයක් සහරාන් පතුරවනවා ඔහු අත්අඩංගුවට ගන්න ඕනේ කියලා ත්‍රස්ත විමර්ශනයේ අංශ දැනුම් දුන්නාට පස්සේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීලා නැහැ. එතකොට අපිට තියෙන සැකය නීතිපති දෙපාර්තමේන්තුවත් කොහොමද මෙහෙම ප්‍රහාරයක් ඉදිරියේ නිහඬව හිටියේ? එතකොට මේ එදා 2017 ත්‍රස්ත විමර්ශන ඒකක සහරා නත්තඩංගුවට ගැනීමක් අරගෙන පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා කිව්ව අවස්ථාවක මාස 18කට ආසන්න කාලයක් නීතිපති දෙපාර්තමේන්තුව මේ සඳහා කටයුතු කරන්නේ නැහැ. 2017 කරපු ඉල්ලීමට පරීක්ෂණයක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ 2019 මාර්තු මාසේ 12 වෙනිදා. එතකොට අපිට කොහොමද විශ්වාස කරන්න පුළුවන් මේ රටේ මේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා වගකීමෙන් රජය කටයුතු කරා කියලා? නීතිපති දෙපාර්තමේන්තුවත් අපිට පෙනී යනවා නීතිපතිතුමත් මේ වගකීමෙන් බැහැරව ගිහිල්ලා තියෙනවා. දැන් අපි දැක්කා ඔබලා පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගන්නවා, හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගන්නවා වගකීම් පැහැර හැදියා කියලා. හැබැයි අමතුමනි එහෙමනම් නීතිපතිවරයා සම්බන්ධනොත් ඔබ වගකීම ආණ්ඩුව කටයුතු කිරීමක් කරන්න ඕනේ. මාස 18ක කාලයක් මේ ප්‍රහාරය එල්ල වෙනකන් ඔබතුමා නීතිපති දෙපාර්තමේන්තුව ඒ ගැන කතා කරන්න නැතුව හිටියා. එයින්ද අපිට පේන්න තියෙන සාධකය තමයි මේ එක එක්කෙනාගේ ඡන්ද ප්‍රමාණයන් බලලා ඡන්ද ලැබෙන කණ්ඩායම බලලා ආණ්ඩුවද අද වෙනකන් ඒ ඡන්ද ප්‍රමාණය මත කටයුතු කිරීමක් සිදු කරනවා. එයින්ද අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැක්ක මේ පාස්කු දින ප්‍රහාරය එල්ල වුණාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයෙන්, ඒ වගේම ඔස්ට්‍රේලියාවෙන්, ඒ වගේම ඉන්දියාවෙන්, ඒ වගේම එක්සත් රාජධානියෙන් විශේෂඥ කණ්ඩායම් ආවා. මේ ගැන රජයට ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. අපි ආණ්ඩුවෙන් අහනවා මේ විශේෂඥ කණ්ඩායම විසින් ලබා දීපු වාර්තා කොහෙද තියෙන්නේ? මොනවද මේ විශේෂඥ කණ්ඩායම ඇවිල්ලා සිදු කරේ? මේ විශේෂඥ කණ්ඩායම ලබා දීපු උපදෙස් මොනවද? ඒව ගැන ආණ්ඩුව නිහඬ පිළිවෙතක් වගේම රහසිගතව ආරක්ෂා කරනවා කියලා පේන්න තියෙනවා. එහෙනම් මේ වෙලාවේ අපිට පැහැදිලි රජය උත්සාහ කරේ මේ ත්‍රස්ත ප්‍රහාරය දඩබීමා කරගෙන ත්‍රස්ත ප්‍රහාරය පාවිච්චි කරා මේ 30 ඇල ඉරක් එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මේ රටට විරුද්ධව මේ ආණ්ඩුව විසින් සම්මත කරපු යෝජනාවේදී වෙච්ච පොරොන්දුව අලුතෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිර්මාණය කරලා ඒ පනත සම්මත කරගන්න. ඒක තමයි ආණ්ඩුවේ එකම පරමාර්ථය වුණේ. මේ රජය උත්සාහ කරේ එක පැත්තකින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ත්‍රස්ත ප්‍රහාරය රජය විසින් ඔවුන්ට අවශ්‍ය විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, අලුත් පනතක් නිර්මාණය කරලා රටට හඳුන්වා දීමට මේ ආණ්ඩුව කටයුතු කරා. ඒ ඇරෙන්න කිසිදු වගකීමකින් ආණ්ඩුව කටයුතු කරේ නැහැ. එහෙනම් අපිට පේන්න තියෙන කාරණාව රජය තවදුරටත් පෙනී සිටින්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන්. රජයේ අවශ්‍යතාවය තවදුරටත් මේ ත්‍රස්ත ප්‍රහාරයට චෝදනා ලැබපු අය ආරක්ෂා කිරීම. ඒක රටක ජාතික ආරක්ෂාවට විතරක් නෙවෙයි ජාතික සමගියටත් බාධාවක්. ඒක රටේ සමගියට බාධාවක්. දැන් මම දැක්ක මීට පෙර කතා කරපු ඇමතුමා කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණාට පස්සේ සති 3කට පස්සේ ඇතිවෙච්ච සිද්ධීන් මේ රටේ මහජාතිය විසින් ඇති කරපු සිද්ධියක් කියලා අපි තරයේ එක පරීක්ෂේප කරනවා. ඒක තරයේ අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ දවස් 21කට පස්සේ ඇතිවෙච්ච සිද්ධියත් රජයේ සංවිධානාත්මක කල්ලියක් විසින් ඇති කරපු සිද්ධියක්. රජයේ සංවිධානාත්මක කල්ලියක් විසින් ඇති කරපු සිද්ධියක්. රජයේ අනුග්‍රහය මැදිහත් වීම මත ඇති කරපු සිද්ධියක්. මොකද රජයට අවශ්‍ය වුණා රජයට ඇති වෙන අප්‍රසාදය ක්‍රම කොහොම හරි මකා ගන්න පුළුවන්ද කියලා බලන කාරණේ. ඉඳලා මේ යුක්තිය පසිලියද්දී අපිට තේරුම් ගිහිල්ලා තියෙන කාර්යයක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම මගහැරලා තියෙනවා. රජය තමන්ගේ වගකීම මගහැරලා තියෙනවා. රජය සෑම අංශයක්ම දැන් දේශපාලනීකරණය කරමින් පවතිනවා. සෑම අංශයක්ම දේශපාලනය කරන්නේ කිරීමෙන් පවතිනවා. මොකද ආණ්ඩුවට අවශ්‍යයි කොහොම හරි මේ කාරණාව වහගන්න. මේකම තමයි මහ බැංකු බැඳුම් කර වංචාව විදි සිදු වුණේ. මේ ආකාරයටම තමයි රජය කටයුතු කරේ. අගමැතිතුමා මෙතෙන් ඇවිල්ලා ප්‍රතිඥා දුන්නා. අර්ජුන් මහේන්ද්‍රන් නැවත සිංගප්පූරුවට ගිහිල්ලා එනවා. මේ මහ බැංකුව තුලින් මහා හොරකමක් සිදු වෙලා නැහැ කියලා සහතික දුන්නා මේ අගමැතිවරයා. අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ තෘතිය අධිකාරී මණ්ඩලය නියෝජනය කර නීතිඥවරුන් දාලා ඒකේ පරීක්ෂණ කරලා අවසානයේ මහ බැංකුව බැඳුම් කර වංචාවක් සිදු නොවුණා කියලා ප්‍රතිඥාවක් මේ පාර්ලිමේන්තුවට දුන්නා. හැබැයි අවද වෙද්දී ඊට වඩා දේවල් අනාවරණය වෙමින් පවතිනවා. අපිට අනාවරණය වෙමින් පවතිනවා මේ සාක්ෂි විමසීම් තුල. අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා කොහොමද සිංගප්පූරුවේ ඉන්නේ? කොහොමද ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් පෙන්ටහවුස් අපාර්ට්මන්ට් එකක් ගන්න ආයෝජනය කරලා එහි වාසය කරන්නේ? කොහොමද බ්‍රිතාන්‍ය දූපතක් තුල පර්පචුවල් හෝල්ඩින්ග්ස් වර්ල්ඩ් වයිඩ් කියන ආයතනයක් පිහිටවල විහාරපාරික කටයුතු කරන්නේ? කොහොමද කියලා අද අනාවරණය වෙමින් පවතිනවා. ඊට අමතරව මේ මහ බැංකුව තුලින් වංචා කරපු මුදල් ආයෝජනය කරලා තවත් වාණිජ ව්‍යාපාර රාශියක් වෙනත් රටවල් වල සිදු කරන ආකාරය පිළිබඳව අනාවරණය වෙනවා. ඒ නම් කියවෙද්දී එතන පර්පචුවල් ට්‍රෙෂරිස් පර්පචුවල් හෝල්ඩින්ග්ස් කියන නම අයින් වෙනවා. වෙනත් නම් වලින් ඒ උදවිය අද ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. හැබැයි අද රටේ බරපතල ප්‍රශ්න රාශියකට මූණ දීලා තියෙනවා රටේ ජනතාව. එක පැත්තකින් රටේ ආර්ථිකය කඩාවැටෙනවා, ජාතික ආරක්ෂාව සහ රජය පිළිබඳ විශ්වාසය දවසින් දවස කඩාවැටෙනවා. ඒ හරහා ආණ්ඩුව ආරක්ෂක අංශවලට දේශපාලනීකරණය කරමින් පවතිනවා. ආරක්ෂක අංශ කරපු ඒ බුද්ධි වැටලීම්, ඒ බුද්ධි අංශ කරපු ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. අඩපණ කරලා ඒ සාක්ෂි විමසීම් කරන නිලධාරීන්ට බලපෑම් කරනවා. ආණ්ඩුවට අවාසහගත කාරණා මතුවෙද්දී ඒ ගැන නිහඬව ඉන්න කියලා. එහිඳ ආණ්ඩුව මේ හදිසි නීතිය භාවිතා කරේ සැබවින්ම ත්‍රස්තවාදය මර්ධනය කරන්න නෙවෙයි. ආණ්ඩුව ඒ හදිසි නීතියත් භාවිතා කරා මේ රටේ දේශපාලන දඩයමකට, දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරා. ආණ්ඩුව හදිසි නීතිය භාවිතා කරා වෘත්තීය සමිති අඩපණ කරන්න, රජයට විරුද්ධව පෙළපාලියද්දී රැකියාව විරහිත උපාධිධාරීන්, අනෙක් උපාධි අපේක්ෂක සහෝදර සහෝදරියන් රජයට විරුද්ධව පෙළපාලියද්දී ආණ්ඩුව හදිසි නීතිය භාවිතා කළා වුන් මර්ධනය කරන්න. එයින්ද හදිසි නීතිය මේ ආණ්ඩුව සැබවින්ම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා භාවිතා කරේ නැහැ. එහෙම භාවිතා නොකරපු ආණ්ඩුව අපි විශ්වාස කරනවා. අපි මේ හදිසි නීතියේදී බෙදීමක් ආවොත් මේ ඊට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ තමුන්නාන්සලා විශ්වාස කරන්න එපා. අපි හදිසි නීතියත් එක්ක තමුන්නාන්සලා විශ්වාසනීය වැඩක් කරා කියලා සහතිකයක් දෙනවා කියලා අපි දෙන්නේ රටේ ජාතික ආරක්ෂාව ඕනෑම කාර්යයකට වඩා වැදගත් වෙනද? හැබැයි කනගාටු වෙන්නේ එසේ හදිසි නීතිය යටතේ අපේ ඡන්දය ලබා ගන්න ආණ්ඩුවකට ජාතික ආරක්ෂාව තුට්ටුවකට වටින්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවකට වටින්නේ නැහැ. අද මේ වෙනකොටත් මේ ඇමති මණ්ඩලයේ කිසිම කෙනෙක් මේ රට වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. මෙයාල ඔක්කොම කටයුතු කරන්නේ ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන්. මේ වෙනකොටම ජනාධිපතිවරණයට තව මාස 4යි. දැන් මාස 6ක් තිස්සේ රජයේ මැති අමතුරු සියලු දෙනා එක පැත්තකින් එක කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂක ධූරය ලබා ගන්න පොර කරනවා. අනිත් කණ්ඩායම ඒ කණ්ඩායම් වලට උදව් කරන්න පෙළඹිලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව අද කරන්නේ දේශපාලනය විතරයි. අද රට පාලනය කරන්නේ නැහැ. අද රටේ පාලනය ඉබාදාත යනවා. නිලධාරීන් දඩයම් කරනවා. නිලධාරීන්ට ඍජුව තීරණයක් ගන්න බෑ. අවසානයේ ඇමතිවරු ගන්න වැරදි තීන්දුවෙන් ඉඳ නිලධාරීන්ට දඬුවම් විඳින තැනකට ගිහිලා තියෙනවා. ඒ ඉඳ ඒකේ අවසාන විපාකය මේ රටේ ජනතාව භුක්ති විඳින අවසාන විපාකය මේ රටේ ජනතාව දුක් විඳින තැනට තල්ලු වෙලා තියෙනවා.
තව විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. බොහොම සුදුයි. ඒ වගේම කරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ කාරණාව තුල අපි දැක්කා මේ පාස්කු දින ප්‍රහාරය තුලදී චෝදනාවට ලක්වෙච්ච මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා, එතුමා හිටියනම් මේ අවස්ථාවේ හොඳයි, මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා එතුමාගේ මුළු කාලෙම වැය කරේ සාෆි වෛද්‍යවරයා ආරක්ෂා කරන්න. අපි කියන්නේ සාෆි වෛද්‍යවරයා යම් වරදක් කළා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන නිවැරදි පරීක්ෂණයක් වෙන්න ඕනි. ඒක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය විදිහට පරීක්ෂණ සිදු වෙලා හරියන්නේ නැහැ. ඒ හින්දා ඒ වෙනුවෙන් මේ වෙනකොට දුක් විඳින ඒ අම්මලා, ඒ පවුල්, ඒ ජනතාව වෙනුවෙන් සහ ඒ සැකය තියෙන සියලු දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු වෙන්න ඕනි. මේ ආණ්ඩුව මොකද කරන්නේ? මුස්ලිම් ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නැ, මුස්ලිම් ජනතාව කරේ වෛරයක් ඇති වෙන ආකාරයට කටයුතු කරනවා. දැන් බලන්න රිෂාඩ් බදුරුදීන් නැමැතුමා දෙවරුන් දෙනවා. අපි අනෙක් රවුෆගේ මැමතුමා ඇතුළු අනෙක් කැමතිවරු දෙවරුන් දීම සම්බන්ධයෙන් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉල්ලාස්වීමටත් අපි විරුද්ධ වුණා. හැබැයි පරීක්ෂණ නිසියාකාරව සිදු වෙන්නේ නැතුව ඒවා ස්වාධීනව ඉටු වෙන්නේ නැතුව අපි කනගාටු වෙනවා. රිෂාඩ් බදුරුදී නැමැතුමා ගිහිල්ලා ඒ තනතුර බාර අරගෙන කටයුතු කිරීම සහ ඔහු වැඩ බාර ගනිමින් කරපු ප්‍රකාශය. එතුමා හරියට කතා කරන්නේ එතුමා නිවැරදි දේ කරා කියලා නෑ. එතුමා නීතියෙන් රිංගලා ගිහිල්ලා ආණ්ඩුවට බලපෑම් කළා ඡන්ද ප්‍රමාණයක් රජයට ලබා දෙනවා කියලා ඒ දිවුරුම් දෙන අවස්ථාවයි තමයි ප්‍රකාශයට පත් කරේ. මට අවසාන වශයෙන් මේ දේ කියන්න ඉඩ දෙන්න, විශේෂයෙන්ම මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ කාරණාවක් නොවුණත් රටේ ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කාරණාවක්. අද පෙරබරුවේ අපේ රටේ මධ්‍යම සුළු සහල් මෝල් හිමියන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බ වුණා. ඔවුන් විශේෂ ඉල්ලීමක් කරා මේ රටේ මහා පරිමාණ මෝල් හිමියන් කීප දෙනෙක් ආණ්ඩු ආරක්ෂා කරද්දී අපේ රටේ සියලුම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මේ වෙනකොට තමන්ගේ දේපල එක්ක බැංකුවට සින්න වෙලා, එක්ක තමන් බංකොලොත් වෙලා, තමන් ඒ රස්සාව අතහැරලා වෙන රස්සාවකට ගිහිල්ලා මහා බරපතල පීඩනයකට ගිහිල්ලා අනිත් පැත්තෙන් සමස්ත රටේම පාරිභෝගිකයන්ට මේ සුළු සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් එවුන්ගේ රාජකාරිය නිවත් වීම තුළ, ඔවුන්ට ව්‍යාපාරය කරගන්න බැරි වීම තුළ මහා බරපතල සහල් මහා විශාල ප්‍රමාණයකට සහල් මිලදී ගැනීමට සිදු වෙලා තියෙනවා. අපිට තත්පර 30යි අවශ්‍ය වෙන්නේ සහල් විශාල මුදලකට මිලදී ගැනීමට සිදු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ආණ්ඩුව චක්‍රලේඛනයක් නිකුත් කර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තමයි 19 ඇල ඉරක් 0.549 ඇල ඉරක් 101 ඇල ඉරක් 0.30 මේ අනුව රජය තීන්දුව කරා 2019 ජූලි මාසේ 31 වන දින වනතුරු ණය ගැවීම් පැහැරහර ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අත්විටු වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙත උපදෙස් ලබා දීමට තීන්දුව කරා. හැබැයි අද දිනේ වෙද්දී මේ කාල සීමාව අවසන් වෙනවා. එහෙනම් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ ණය කපා හැරීම සිදු වෙලත් නැ, මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙලත් නැ, ඔවුන්ට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලත් නැ. ඒ හින්දා අද දිනේ අවසන් වෙන මේ අමාත්‍ය මණ්ඩල තීරණය වහාම තවත් මාස 6කින් දීර්ඝ කරලා මේ සහල් මෝල් හිමියන්ට තමන්ගේ දේපල බැංකුවලට සහ අනිකුත් මූල්‍ය ආයතන වලට උකස් වීම සින්නවීම නවත්තලා දෙන්න කියන කාරණාව ඉල්ලමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.